දැයි ගෞරවනීය ස්වාමීන් වහන්ස සද්ධාවන්ත පින්වත්නි අපි නිසනවන්නේ සෙනසුරාදා දවසේ ඉතින් අද පූජනීය ලොකු සන්නාසයේ සේනාසනින් බැහැරව සිටින නිසා අද අපි මේ විදිහට රැස්ුණා සාකච්ඡාව සඳහා ඉතින් අපි මේ දවසේදී කරන්නේ යෝගාශ්‍රමීය කතිකාවත හෝ යෝගාශ්‍රමීය දිනචරියාව මතක් කරගන්නවා ඊට පස්සේ ධර්ම සාකච්ඡාව සඳහා මාතෘකාවක් සපයා ගන්නවා ඒ අනුව සාකච්ඡාවක් පවත්වනවා ඉතින් අදත් යෝගාශ්‍රමීය මහිතනේ කතිකාවත අපි ගිය පාර අවසන් කළා. එහෙනම් අද දිනචරියාව කියන්නයි තියෙන්නේ. ඉතින් අද සුසීම ධම්ම සුසීම සාන්නාසය ඉදිරිපත් වෙලා ඉන්නවා පොත කියවීමෙන් සහාය දක්වන්න. ඉතින් මම ධම්ම සුසීම සාන්නාසයට ආරාධනා කරනවා පොත කියවලා අපේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න කියලා.
අවසරයි ස්වාමීන් වහන්සේ. යෝගාවචර දිනචරියාව. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සුමහිරි නිවන් සැපතින් සැනසෙනු කැමති දිවිපුදා සසුන්ගත යෝගාවචරයා විසින් ඒ උතුම් අර්ථය සිදු කර ගැනීම තමාගේ ප්‍රධාන කාර්ය බව නිතර සිහියේ තබා ගත යුතුය. අරුණට පළමුව අවදි වීම නොගිලන් සැමගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්හි යෙදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු උවටැන, ඇදුරු උවටැන, ගිලන් වැඩිහිටි උවටැන යන ආදීෙහි සුදුසු කල්හි යෙදී රිසිනම් හීල් දන් කිස සඳහා බොජුන් හලට ගොස් නොපමෑව එහිවත් සපයා සිය කුටියට යා යුතු. බණදහම් පුහුණුව සිරිරු පිළිදැඟුම් බවුන් ඈ නියත කිසෙහි යෙදී පිඩු සඳහා ගෙඩිය දෙවීමට පළමු පිරිසුදු පැනින් දෙවූ පාත්‍රය තවිකෙහිලා තැම්පත් කොට තැබිය යුතු. පිණ්ඩපාතය සඳහා ගිඩිය හැඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු දරා කමටහන් ගත් සිතින් නියමිත තැනට මිනිත්තු පහක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමටහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන් හල අසලදී මෙත් කමටහනින් යුතුව පිඬු පිනිස හැසිර පිඬු පිළිගෙන පෙරලා එන කලද කමටහන් නොහැර ආයුතු. බොජුන් හල වත්සපයා දිවා වන්දනාවෙන් පසු පැයක් පමණ පුරුදු බවුන්හි යෙදී පිරිවැහුම් පිරිවැසුම් නැතොත් ඉතුරු කාලයද භාවනාව සඳහාම යෙදිය යුතු. සවස පහට පමණ වත්පිළිවෙත්හි යෙදී සන්ධ්‍යා වන්දනාදිය නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා රිසිනම් ගිලන්පස කිස සාදා පිරිසිදු සිතින් තමන් වසන කුටියට යා යුතුය. පෙර යම අවසන් වනතුරු පිරුවහන බණක් නැතොත් කමටහනින් කල් ගෙවා අලුයමට පෙර අවදි වෙමි සනිටුහන් කොට ගෙන රෑ 10ට නිද්‍රෝභ ගත විය යුතුය. තමාගේ දිනපතා සියලු වැඩ සනිටුහන් කොට ලියාගත් කාල සටහනක් තමා ඉදිරියේ තබා ගත යුතුය. මොනම කරුණක් නිසාවත් එය කඩ නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධව කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිව ධර්ම දේශනාවට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරයකු බව සිහියේ තබාගෙනම ඒ කාලය සිහිනුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් එයින් මුළුමනින්ම ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මගක් වන හේයින් නියම ශ්‍රමණාකල්පය රහසත් එලිපිටත් ඔබෙන් තොර නොවනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කර ගැනීම යෝගාවචරයාට සුදුසිය. එබඳු දෙයෙහිදී ශාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය, ශමනාකල්පය යන මේවා නොබිඳෙනසේ එහි යෙදී යුතු බව කලින්ම සිත තබා ගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයාට ඉඩ නැත. එහෙයින් අත්‍යවශ්‍යක කිසක් නැත හොත් අනුන් වසන කුටියකට නොවැදිය යුතුය. බුද්ධ වන්දනා, පිණ්ඩපාත ගමන්හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනෙකෙකුට හිරිහැරවනසේ භාවනාවක් පවා නොකිරීම ඔබ යුතුයකම නම් අනුන් මැද තමා ගුණවත්කම් සපන්කම් හුවා දැක්වීමෙන් ඔබට ඕනා නැත. තමා නිතරම පරිහරණය කරන පිරිකර නියමිත තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි. සිතද තැන්පත් වෙයි. සිතට එන අරමුණු නිසා ඇල්මක් හෝ ගැටීමක් හෝ වෙන යම් කිසි උපක්ලේශයක් පහළ වන විට එය නුවණින් සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතු කොට සිහියට නගා එබඳු උවදුරු මැඩලීමට සමතෙකු විය යුතුය. බහැර පිරිසුදුව නිතර රැකගනිමින් දස ධම්මසුත, ආකංකේය සුත ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසුදුකමද දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතා ගත යුතුය. සංඝයාගේ කුදු මහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානු ශාසනයක් කිරීමටද පුරුද්ද තබා ගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවවත් හොඳට පිරිසුදුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකව පැමිණෙන පැවිදි පින්වතුන්ට වත් දැක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාසේම සංවා සාරහ නොවන්නන් හා ගැටීම ගුණ පරිහානියට හේතුවන වගද තදින් සිතට ගත යුතුය. පිටත අත්‍යවශ්‍යක ගමනක් යාමට ඇතොත් එය යෝගාශ්‍රමීය කතිකාවතෙහි සඳහන් ලෙසින් කළ යුතුය. වත්පිළිවෙත් සම්පූර්ණවද පිරිසිදු ලෙසද ක්‍රමානුකූලවද කරන සැටි උගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණයට උපකාරී වන බව සලකා වත්ත සම්පන්නයකු වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණය ඉක්ම කෙරෙන ලියුම් ගනුදෙනුවද යෝගාවචර තත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතය පවත්වා ගැනීමේ පහසු ක්‍රමය හේයින් පොතපත පවා අධිකව ගොඩ ගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමීය කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතටද එකඟව වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහෙයින් එය ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාවචර දිනචරියාව අවසන්.
හොඳයි. ඉතින් අපි මේ මතක් කරගත්තේ යෝගාවචර දිනචරියාව. ඉතින් අපි භික්ෂුන් වහන්සේලා වශයෙන් ඊට අනුගත වෙලා කටයුතු කිරීම තමයි ඉතින් බලාපොරොත්තු විය යුත්තේ. ඊළඟට අද දවසේ මාතෘකාව සපයා ගැනීම අපි මේ දවස්වල කරන්නේ දීඝනිකායේ පාතික වග්ගයේ එන සංගීති සූත්‍රයෙන්. සංගීති සූත්‍රය ඇත්තටම සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන සූත්‍ර දේශනාවක්, දීර්ඝ දේශනාවක්, කාරණා රාශියක් අන්තර්ගත වෙනවා. ඉතින් අද නියමිත කොටස ඉදිරිපත් කරන්න කියලා මම නැවතත් ධම්ම සුසීම ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා.
අවසරයි ස්වාමීන් වහන්ස. දීඝනිකාය පාතික වග්ගයේ සංගීති සූත්‍රය පිටුව 460. අත්තිකෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන දස ධම්මා සම්ම දක්ඛාතා තත්ත සබ්බේහෙව සංගායිතබ්බං න විවදිතබ්බං යත ඉදං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං. හතමේ දස
සිංහල එක කියන්න.
ඇවැත්නි දන්නා දක්නා අරහත් වූ සම්මා සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද දස ධර්ම කෙනෙක් ඇත. යම්සේ මේ සස්න දීර්ඝ කාලයක් පැවතිය හැකි වන්නේද, බොහෝ කලක් සිටිය හැකි වන්නේද, එසේ වනු පිණිස එහි තොප සියලු දෙනාම විසින් සමගිව ගැයිය යුතු, විවද නොකළ යුතු. එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේය. කවර දස ධර්ම කෙනෙක්ද යත්.
ඔකේ තිය ආරද්ද විරියෝ පුනච්ච පරං ආවසෝ බික්කු ආරද්ද විරියෝ.
පුනච්ච පරං ආවසෝ බික්කු ආරද්ද විරියෝ විහෙරති. අකුසලාණං ධම්මාණං පහානාය, කුසලාණං ධම්මාණං උපසම්පදාය, තාමවා දල්හ පරක්කමෝ අනික්කිත්ත ධූරෝ කුසලේසු ධම්මේසු. යම්පාවුසෝ භික්ඛු ආරද්ද විරියෝ විහෙරති.
පෙයාල අකුසලාණං, අකුසලාණං හරකමයි රිපීට් වෙන්නේ. අනික් පෙයාලං කියලා දාලා තියෙන අකුසලාණං ධම්මාණං ඒකමයි කියලාම දාන්නකෝ.
අකුසලාණං ධම්මාණං පහානාය, කුසලාණං ධම්මාණං උපසම්පදාය, තාමවා දල්හ පරක්කමෝ අනික්කිත්ත ධූරෝ කුසලේසු ධම්මේසු. අනික්කිත්ත
අයම්පි ධම්මෝ,
අයම්පි ධම්මෝ නාත කරනෝ. තවද අනිකෙක ඇවැත්නි, මහණ තෙමේ අකුසල් දහමුන් පහ කරනුවට, කුසල් දහමුන් පිළි ලබනුවට ආරබ්ධ විරිය ඇත්තේ, බල ඇත්තේ, දැඩි වැර ඇත්තේ. කුසල් දහම් ලබනුවට බහා නොතැබූ වීරය ඇත්තේ වෙසෙයි. ඇවැත්නි, මහණ තෙමේ ආරබ්ධ විරිය ඇත්තේ, කුසල් දහම් ලබනුවට බහා නොතැබූ විරිය ඇත්තේ වෙසෙයි යන යමෙක් ඇද්ද, මෙයද නාත කරන ධර්මයකි.
ඔව්, අද අපිට ඔන්න ඔය මාතෘකාව තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් අත්‍තරම නාත කරන සූත්‍රය කියලා වෙනමම සූත්‍රයකුත් වෙනවා. මේ දැන් මෙතන මේ නාත කරන ධර්ම 10 ගැන බුදුරජාන් වහන්සේ දේශනා කළ කලින් දේශනා කරපු මේ විස්තරය දැන් මේ සාරිපුත සාමණේර වහන්සේ සංගීත සූත්‍රය තුළදී නැවත දේශනා කළා තියෙනවා. ඉතින් කාරණා 10ක්, ඉතාම වටිනා කාරණා 10ක් විදිහට තමයි මේක ඉදිරිපත් වෙලා තියෙන්නේ. අපි එක එක අරගෙන කතා කළා. ඉතින් අද විශේෂයෙන් අපිට මතක කරලා කතා කරන්න තියෙන්නේ මේ ආරද්ද වීරයක් ගැන. ඉතින් වීරවන්ත බව ඇත්තම දැන් වීරය කියන කුසලය ගත්තොත්, ඒ හැකියාව ගත්තොත් දැන් සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල වැඩියෙන්ම සඳහන් කරලා තියෙන්නේ වීරය. දැන් සතර සතිපට්ඨාන ධර්ම ගත්තොත් ඒක සතිය ගැන කතා කරනවා. ඊළඟට ඉන්ද්‍රිය ධර්ම වලදිත් කතා කරනවා නේද? සද්ධා, වීරය, සතිය, සමාධි, ප්‍රඥානේ. ඒතකොට විරිය එතනත් එනවා. බල ධර්ම වලත් එතනත් විරිය බලයක් වශයෙන් පෙන්වනවා. ඊළඟට සතර සම්‍යක් ප්‍රධාන වීරය කියලා එතනත් හතරක් එනවා. ඊළඟට බොජ්ජංග ධර්ම 7 එතනත් එනවා විරිය සම්බොජ්ජංගය කියලා. ඊළඟට ආරෂ්ඨාංග මාර්ගයේ සම්මා වායාම කියලා තවත් කොටසක් එනවා. ඉතින් ඒ කියන්නේ මේ වීරය තියෙනවා එක්තරා අන්දමක හැමතැනටම යෙදෙන ගතියක්. ඒකෙත් එක්තරා අන්දමක විපරිණාමයකට දකින්න ලැබෙනවා. දැන් අපි හිතුවොත් වීරය කියන එක අපේ දිගටම එකම විදිහටම පවතින්න ඕනේ කියලා. එහෙමත් එකක් නැහැ. මේ වීරය එක එක විදිහට හුරු වීමක්, හැසිරවීමක් කරන්න යෝගාවචරය තුළ සෑහෙන දක්ෂතාවයක් අවශ්‍ය වෙනවා. හිතන්න යම් කෙනෙක්ට වීරයක් වඩන්න උවමනා වෙනවා. එයා වීරයක් වඩන්න කියලා ඉතින් හිතේ අදිෂ්ඨානයක් ඇති කරගත්තාම සමාලාට දැන් අපි හිතමු නිකන් සරලව අපි ගත්තොත් උදේ නැගිට්ටාම නිකන් නිදිමත ගතියක් තියෙනවා. නිකන් ඈලි මෑලි ගතියක් තියෙනවා. කම්මැලි ගතියක් තියෙනවා. ඉතින් එතන ඒ කම්මැලි ගතිය කඩාගෙන නැගිටලා සක්මලක් කරන්න, පරයන්කයක් කරන්න තරම් හිත ඇතුලේ පුදුම වීරයක් අවශ්‍ය වෙනවා. ඉතින් එතන මේ ආරම්භ වීරයක් කියලා සාමාන්‍යයෙන් කියනවා. වැඩේ පටන් ගන්න වීරයක්. ඉතින් අපිට නානක් ප්‍රකාර කටයුතු තියෙනවා, වෙන වෙන රාජකාරී තියෙනවා. නමුත් ඒ ඔක්කොම පැත්තකින් තියලා මේ භාවනාවක් කරන්න, කුසලයක් වඩන්න, තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන්න ඒ දරණ උත්සාහය ඉතින් ලොකු අදිෂ්ඨානයක්. ඉතින් ඒක කඩාගෙන යන්න වෙනවා අර පරණ තියෙන ඒ මගුළු දැල් ටික නේද? පරණ තියෙන මලකඩ ටික කඩාගෙන මේ අලුත් දේ කරන්න පුදුම වීරයක්, ආරම්භ වීරයක් අවශ්‍ය වෙනවා. දැන් එහෙම යනකොටත් ඉතින් විවිධ බාධා එනවා. විවිධ බාධා නැවිත් සම්පූර්ණයෙන්ම අපිට පාවඩෙල්ල දෙන එකක් නෑ මේ වැඩේ කරන්න. ඒතකොට අපේ පැත්තෙන් බලන්න ඕනේ කොහොමද මම මේ පටන්ගත්ත වැඩේ දිගට කරගෙන යන්න නේද? එතකොට නික්කම ධාතු වීරය කියලා ඊළඟට ඒ කරන වැඩේ අඛණ්ඩව කරගෙන යන්නත් සෑහෙන වීරයක් අවශ්‍ය වෙනවා. එතකොට ඒ අතර සමහරට තමන් ළඩ වෙන්න පුළුවන්, ඊළඟට විවිධ බාධා පැමිණෙන්න පුළුවන්, පාර වරදින්න පුළුවන්, ඊළඟට වැරදි පාරවල් වල ගිහිලා අතරමං වෙන්න පුළුවන්. ඉතින් මේ හැම අවස්ථාවෙදිම නැවත නැවත කුසලය වඩන්න, නැවත නැවත අපේ අධිෂ්ඨානය ඉවත් කරගන්න තු ඒ ගත්ත අඩිය ඒ විදිහටම අරගෙන යන්න, ගත්ත කොඩිය ඒ විදිහටම අරගෙන යන්න. ඒ තියෙන හැකියාව තමයි ඔය විශේෂයෙන් මතක් කරන්නේ අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු කියලා. ඒ පටන්ගත් දුරය නැත්නම් අතරගත් ඒ කඩුව එහෙම්ම අරගෙන යන්න ඕනේ. ඉතින් ඒ හැකියාව එකාතකින් අපිව නිකන් පොළඹවනවා මේක ඉදිරියට තල්ලු කරගෙන යන්න. ඒ නිසා ඔය ඉද්ධිපාද ධර්මවල ඡන්ද චිත්ත විරිය වීමංසා කියලා එනවනේ නේද? තියන්නේ එතනත් විරිය වීමංස විරිය ඉද්ධිපාදයක් වශයෙන් කතා කරනවා. මොකද තමන් තුළ එබඳු අධික වීරයක් තියෙනවා නම් මම මේක නවත්තන්නේ නැහැ. මෙන්න මේ අදිෂ්ඨානේ ඉෂ්ට වෙන තාක් මම මේ වැඩේ නවත්තන්නේ නැහැ. මම බලාපොරොත්තු වෙන අපිටෝ මාර්ගඵල අධිගමයක් වෙන්න පුළුවන්. මොකක් හරි ඒ තමන් බලාපොරොත්තු වෙන මේ ජීවිතයේදී සාක්ෂාත් කරන්න උවමනා කරන ඒ කුසලය, ඒ හැකියාව තමා තුළ උපදින තාක් මම මේ වැඩේ නවත්තන්නේ නැහැ කියලා එහෙම ගත්ත ඒ අදිෂ්ඨානය බිම තියන්න නැතුව, හලන්න නැතුව, වට ගන්න නැතුව, දුර්වල කර ගන්න නැතුව, ඒකෙන් බැහැර වෙන්න නැතුව දිගටම යන යෑම නික්කම ධාතු වීරයක් කියලා කියනවා. දැන් ඊට පස්සේ ඒ අතරේ එන්න පුළුවන් ඉතින් තාම මේ බැරෑරුන් තත්ත්ව එන්න පුළුවන්, ජීවිත අන්තරායන් එන්න පුළුවන්, අවදානන් තත්ත්ව එන්න පුළුවන්, ජීවිතයත් මරණයත් අතර අවස්ථා පවා එන්න පුළුවන්. ඉතින් එතෙන්දී පවා මේ වැඩේ අතරින් නැතුව ගෙන යාම තමයි පරක්කම ධාතු වීරයක් කියලා පෙන්වන්නේ. නිකන් පරාක්‍රම වීරයක්. ඉතින් වගේ නිසා වීරයේ අවස්ථා තුනක් කතා කරනවා. ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා. අනිත් පැත්තෙන් දැන් කුසල් අකුසල් කියන පැති දෙකෙන් ගත්තොත් දැන් ඔය සතර සම්‍යප්ප්‍රධාන වීරයවල කතා කරනවා මේ මුලින්ම අකුසල් පැත්තෙන් උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති කියලා පෙන්වනවා. ඒ කියන්නේ අපේ හිතවල නිකන් හුඟක් වෙලාවට මුල් කාලේදී විශේෂයෙන්ම නීවරණ බහුලයි. නිතරම හිතට එන්නේ කාමච්ඡන්දයක්. නිතරම එන්නේ කාම සංකල්පනා හිතට එන්නේ. රාගසිතවිලි බහුලයි. ළන්ට පොඩ්ඩක් ඇත්තම් කේන්ති යනවා. නේද? තමන් ගැනත් කේන්ති යනවා. තමන් මෙච්චර දැන් උත්සාහන්ත වෙනවා. ඒත් මේක හරියන්නේ නැහැ කියලා කේන්ති යනවා. දුම්නසක් පහළ වෙනවා. ඊට පස්සේ අපි කියමු අනිත් අය ගැනත් පොඩ්ඩක් ඇත්තම් කේන්ති යනවා. දොරක් වැදුනත් කේන්ති යනවා. කැස්සත් කේන්ති යනවා. වැස්සත් කේන්ති යනවා. වැස්සෙක් ඇහුවත් කේන්ති යනවා. ඉතින් අර ලොකු සංසය කියන්නේ නේද? කැස්සක් කැස්සත් වැස්සක් වැස්සත් මැස්සෙක් ඇහුවත් කේන්ති යනවා කියලා. ඉතින් ඒ වගේ. ඉතින් අර අපි උත්සාහ කරන වෙලාවේ පොඩි දෙයක් ඇත්තම් ඇති මේක කඩාගෙන වැටෙනවා. අපේ හිත ඒ වගේ අර අමුතු ආකල්පයක් තියෙන්නේ. ඉතින් එතකොට අර වීරය අධික වීම නිසාම ඇතැම් වෙලාවට අධික මේ හිතේ විසිරීමක් එන්නත් පුළුවන්. අපිට තාම මේක බැලන්ස් කරගන්න තේරෙන්නේ නැහැ, සමබර කරගන්න තේරෙන්නේ නැහැ. කිටි කිටිය අල්ලනවා, තදින් අල්ලනවා, දැඩි වීරයක් යොදනවා. ඒ නිසා තාම අපිට වීරය හසුරව ගන්න තේරෙන්නේ නැති කාලෙදී ඒ පොඩ්ඩ ඇත්තන් ඊළඟට කේන්ති යනවා. වැඩෙත් එච්චර පහසුත් නැහැ, හිතපු තරම් මේක ලේසිත් නැහැ, අවශ්‍ය වෙන අපි හිතමු බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ඉක්මනට ලැබෙන්නේත් නැහැ. ඉතින් මේ නිසාත් හිතේ කේන්තියක් හට ගන්න පුළුවන්. ඒ නිසා ව්‍යාපාදයක් බහුලයි. වීරය යදුවේ නැත්තම් නිඳ යනවා නේද? ඉතින් කට්ටිය භවනා කරන්න කියලා ආවට මොකද හුස්ම රැලි කීපයක් බලනකොට ඉතින් නිඳ ගිහිල්ලා ඒකත් වෙන්න පුළුවන්. ඉතින් නිසා තීන මිද්දේටත් යන එක බහුලෝ සිද්ධ වෙනවා. ඉතින් වීරය අඩු වුණොත් ඊළඟට අනිත් පැත්තෙන් නිඳ යනවා. ඊළඟට හිත යම් යම් දේවල් අල්ලගෙන පසුතැවෙනවා, වෙච්ච දේවල් අල්ලගෙන පසුතැවෙනවා. එහෙම ප්‍රශ්නක් තියෙනවා. ඊළඟට හිත විසිරෙනවා. ඊළඟට කරන දේ හරිද, මම මේ කරන විදිය හරිද, මේ භවනා ක්‍රමය හරිද, ගුරුවරයා හරිද කිව්වද කිය කිය අනිත් එකට විචිකිච්ඡාත් පහළ වෙනවා. විවිධාකාර සැකක් පහළ වෙනවා. ඒතර අපේ මේ ඒතර ආරම්භක යෝගාවචරයක් කියන්නේ හරි අසරණයි කතකින් බැලුවාම. එයාට මේ වගේ නීවරණ පහකින් බැට දෙන්න තත්ත්වයක් තමයි මනසේ තියෙන්නේ. ඉතින් ඒ ඔක්කොම ජයග්‍රහණය කළා හරියට හිත එකඟ කරගන්න පහසු නෑ. කාමච්ඡන්දෙන් හිත මුදව ගන්න, ව්‍යාපාදයෙන්ද, තීන මිද්දෙන්ද, උද්දච්ච කුක්කුච්චෙන්ද, විචිකිච්ඡාවෙන්ද මේ ඔක්කොගෙම හිත ඉවත් කළා ගන්නට ලස්සන්ට ඒක රස කළා හොඳ සාවධාන සතිමත් බවක් සමාධියක් නුවණක් හදා ගන්නවා කියන එක ලොකු ජයග්‍රහණයක්. ඉතින් ඒකට පුදුමාකාර වීරයක් අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම මුල් කාලෙදී අධික වීරයක් අවශ්‍ය වෙනවා. මොකද මේ ලොකු කෙලෙස් බලයක්නේ අපි මේ කතා කරන්නේ. අපි ඔය ඇදලා බැඳලා තබා ගන්න ලොකු කෙලෙස් බලමුළුවක් ඉන්නවා අපිට හරහට. ඉතින් ඒ ටික කඩාගෙන යන්න අධික වීරයක් අවශ්‍ය වෙනවා. මට මතකයි මේ ලොකු සානාංශ දීපු ලස්සන උපමාවක්. දැන් උන්වහන්ස කියනවා දැන් මේ රොකට් එකක් උඩට යනකොට අභ්‍යවකාශගත කරනකොට දැන් ගෙන යන ඉන්ධන වලින් සිට 80ක් හෝ ඊටත් වැඩියෙන් වැය කරනවලු මෙන්න මේ ගුරුත්වාකර්ෂණය කඩා ගන්න. ගුරුත්වාකර්ෂණය බලයෙන් ඉවත් වෙලා අභ්‍යවකාශයට යන අවස්ථාවේදී මේ මුල ප්‍රදේශයේ තමයි මුල 70ක්ම 1 2 තමයි මේ සිට 80ක් විතරම ඉන්ධන වැය වෙන්නේ. ඊට පස්සේ අභ්‍යවකාශයට ගියාට පස්සේ බොහොම සුළු ඉන්ධන ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ. ඉන්ධන අවශ්‍යත් ඇති තරම්. අන්න ඒ වගේ තමයි එතකොට මේ අපේ භාවනාවෙත් මුල් කාලෙදී මේ ආධ්‍යාත්මික ජීවිතයේදී බුදුමාකාර අධික වීරයක් අවශ්‍ය වෙනවා මේක පටන් ගන්න පටන් ගත් එක නවත්තන්න නැතුව ගෙනියන්න එන බාධාවන් වලදී සැලෙන්නේ නැතුව ඉදිරියට යන්න ඉතින් මේ මුල් අවස්ථාවේදී අධික වීරයක් අවශ්‍ය වෙනවා හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඇතම් කෙනෙක් ඉන්නවා මේ වීරයෙන්ම ඔක්කොම කරන්නත් දඟලන ගතියකුත් තියෙන ඇතම් කෙනෙකුත් ඉන්නවා ඉතින් ඒ අය පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ මේක මේ වීරයෙන්ම කරගන්නත් බෑ දැන් මම වැඩේ කරගෙන යනවා දැන් මම භාවනාවට යනවා පරයන්කයකට එනවා සක්මනක් කරනවා කියලා ඒ තමන්ත දැන් ඒ මුල තිබිච්ච මලකඩ ටික කඩාගත්තා කියන අවබෝධයත් අපිට එන්න අවශ්‍යයි. ඇවිල්ල වෙලා හිත දිහා බලනකොට තමන්ට තේරෙනවා දැන් නම් හිත ටිකක් කියන දේ අහනවා ටිකක් කීකරු වෙලා තියෙනවා. ආනාපාන සතිය වඩා ගන්න පුළුවන්. හුස්ම රැලි 50ක 100ක විතර දැන් ඉන්න ගතියක් තියෙනවා කියලා එහෙම හැඟෙනවා නම් දැන් වීරය සමබර කිරීමක් අත්‍යවශ්‍යයි. එහෙම වීරය අපි ගාන්ට ඇඩ්ජස්ට් කළේ ගත්තේ නැත්නම් සමබර කරගත්තේ නැත්නම් හසුරුව ගත්තේ නැත්නම් අධික වීරයම හේතු වෙනවා ආයි හිත විසිරෙන්න. අපිට ඉස්සරහට යන්න බෑ අධික වීරය නිසා. දැන් එතකොට අතරම මුලදී වීරය නැතුව වැඩේ පටන් ගන්න බෑ. ඉස්සරහට ගෙනියන්න බෑ. හැබැයි මගදී අපි අවශ්‍ය පරිද්දෙන් මේ වීරය හසුරුව ගත්තේ නැත්නම් ඒකම බාධාවක් කියලා ඉන් ඉදිරියට යන්න බෑ. ඒ නිසා මේ වීරය සමතාවය කියන එක ඉතාම සූක්ෂම කාරණාවක්. ඒක අපි කටින් කියනට වඩා ඒක අපි කරලමයි වුණ බලන්න. කටින් කියන්න පුළුවන් ඔන්න වීර්යය ඔයා සම කරන්න කියලා. අපි බලන්න ඕනේ කොහොමද මේ වීර්යය සම කරන්නේ. අපි වාඩි වෙලා භාවනාවක් කරද්දී වීර්යය සම කරන්න ඕනේ, වීර්ය ගාන්ට හසුරව ගන්න ඕනේ, සමබර කරන්න ඕනේ අවස්ථා මොකද්ද කියන එක තමයි දන්නේ. ඒක හරියට නිකන් අර ගියර මාරු කරනවා වගේ වැඩක්. හිතන්න දැන් අපි ඉස්සර කාලේ දැනුත් නැත්තේ නැහැ. තීර වාහනවල අපි ගියර මාරු කරනවා නේද? කියන්න අඩු ගියර එකකට ලෝ ගියර එකකට දාලා තමයි ඉතින් වැඩේ පටන් ගන්නෙ. මොකද ලොකු ඉනර්ෂිය එකක් තියෙනවා. ලොකු මේ තීරණේ අපේ වාහනේ තාම තියෙන්නේ නිකන් නිශ්චල ඉරියව්වේ. ඒතර ඒක උස්සවලා ආයි ගෙන යන්න ඒ අවශ්‍ය ජවයක් දෙන්න සෑහෙන ඉන්ධන ප්‍රමාණයක් වැය වෙනවා. ඒ නිසා ලෝ ගියර එකකට දාලා අඩු ගියර එකකට දාලා ඉතින් ඔන්න පටන් ගත්තා. දැන් පොඩ්ඩක් ඔන්න හෙල්ලුණා. දැන් ඔන්න පොඩ්ඩක් දුර යනවා. ඊට පස්සේ දැන් රියදුරු මහත්තයාට හැකියාවක් තියෙන්න ඕනේ. ආට සාමාන්‍ය දැනීමක් තියෙන්න ඕනේ. දැන් නම් ඔන්න මුල් මේ ස්ථිති ගතිය කලාගත්තා. දැන් මෙයා පණ ගත්තා. දැන් එයා යනවා. දැන් එහෙනම් මම දෙවෙනි ගියර එකට දාන්න ඕනේ. කියනවා මේකයි තියාගේ එන්න ඕනේ නුවණක් වශයෙන්. දැන් ඊට පස්සේ ඔන්න අපි හිතමු දෙවෙනි එකට දැම්මා. දැන් ඒකෙත් සෑහෙන දුරට එයා පදන් වෙලා වාහනේ දැන් මේ වේගය නියමිත වේගයට අදාළ වේදයට ආවනම් ඊට පස්සේ ආයෙත් අන්න මේ විරේදුරු මහත්තයාට මොලේ පෑදෙන්න ඕනේ. දැන් එනම් මට පුළුවන් තුන්වෙනි ගියර එකට දාන්න නේද? එතකොට මෙන්න මේ වගේ යෝගාවචරයකුත් බලන්න ඕනේ. හිත තිබුණේ බොහොම කෙලස් බරිතව තීන මිද්දේකට බර වෙලා කාමච්ඡන්දයක් ව්‍යාපාදයක් සහිතව. හැබැයි දැන් මගේ මේ ප්‍රයත්නය හරහා දැන් ඔන්න හිත ටිකක් කීකරු වුණා. දැන් ඔන්න සෑහෙන්න හුස්ම රැලි 10ක් 15ක් බලා ගන්න පුළුවන්. සක්මනේ නම් පීවර ගානක් දැන් මට ඇවිද ගන්න පුළුවන්. සිහිය දැන් ටිකක් තහවුරු වෙලා තියෙනවා, පිහිරලා තියෙනවා කියලා ඒ දැන් තත්ත්වය මොකද්ද කියන එක යා නිකන් ආපසු හැරී බැලීමක් කරන්න සිද්ධ වෙනවා. හිත දිහා නිකන් විමසා බැලීමක් කරන්න දැන් කොහොමද මේ දරපු වීරය හරහා හිත සකස් වෙලාද? එහෙම කියලා බලලා යා යම් පමණක සකස් කිරීමක් වීරයේ සකස් කිරීමක් කරන්න සිද්ධ වෙනවා. සකස් කරනවා කියන්නේ මෙතෙන්දී ඇත්තටම අර අධික වීරය දැන් අඩු කරන්න ඕනේ. අධික වීරය අඩු කරලා නිකන් වැඩේට වෙන්න ඉඩ දෙන්න ඕනේ නේද? දැන් වාහනේ දැන් අඩු ගියර එකට දැම්මහම ඒතර යාම හදාගත්ත වේගයක් තියෙනවා. ඒ වේගයක් දැන් මේකට පාවිච්චි වෙනවා. අධික දැන් ඉන්ධන ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක එතකොට දැන් අඩු ගියර එකට දැම්මට පස්සේ මේ වැඩි ගියර එකට දැම්මට පස්සේ දැන් ඉතින් වාහනේ සැහැන වේගෙන් උත් යනවා. ලොකුට දඟලන දෙයක්වත් නැහැ. බලාගෙන යන්නයි තියෙන්නේ. ඒ වගේ අපේ මනසත් අර මුල් තත්ත්වයේ තියෙන ඒ දරත පරිලාහ ඔක්කොම ටික කඩාගෙන ටිකක් දැන් ඔසවල ගත්තට පස්සේ දැන් ඉතින් වීරය අඩු කරලා සමබර කරලා ගන්න ඕනේ. එහෙම නැතුව අපි අධික වීරය දිගටම යොදන්න ගත්තොත් මේක කවදාවත් හැදෙන්නේ නැහැ. මගදී අපි අනිවාර්යයෙන්ම වීරය අඩු කරලා සුසර කිරීමක් කළා ඒ අවශ්‍ය සමබරතාවය හදාගත්තේ නැත්නම් ඉතින් ඒ කියන්නේ යෝගාවචර හැමදාම අර දඟලන එක තමයි කරන්නේ. ඒතර එහෙම නැතුව අපි මෙතනදි නුවණ පාවිච්චි කරන්න ඕනේ. කොතෙන්දද මේ අවශ්‍ය කරන හසුරුවාලීම කරන්නේ? කොතෙන්ට ආවට පස්සේද මේ වීරිය අඩු කරන්න ඕනේ? අඩු කරේ නැත්නම් අච්චාරද්දං විරියං උද්දච්චානුපතිතං තමයි. මේ අති අනවශ්‍ය පරිද්දෙන් අපි යොදන ඌමනාවට වඩා වැඩි වීරය උද්දච්චය සඳහා හේතු වෙනවා. හිතේ විසිරීම සඳහා හේතු වෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. දැන් ඕකට හරිය ලස්සන කතාවක් එනවා අය මේ බුද්ධ කාලයේ වැඩවාසය කරපු සෝණ සාමින් වහන්සේ. අහලා ඇතිනේ නේද? දැන් සෝණ සාමින් වහන්සේ කියන්නේ ඊටාම පොහොසත් පවුලකින් පැවිදි වෙච්ච මතන බ්‍රාහ්මණ කුලේ හෝ ඊට මේ එහෙම නැත්තම් වෛශ්‍ය කුලේ තැනැත්තෙක් රජ කුලේද? ඈ සිටුවරෙක් වගේ මට මතක. ඉතින් ඒ වගේ බොහොම මේ පොහොසත් තැනැත්තෙක් සෝණ සිටුවරෙක් අපි හිතමු දැන් ඔන්න උන්වහන්සේ පැවිදි වුණා. පැවිදිලා හැබැයි අධික වීරයක් යොදනවා. පුදුමාකාර වීරයක් යොදනවා. ඉතින් සාමාන්‍යයෙන් කියන උන්වහන්සේගේ සක්මනේ කොයිතරම් සක්මන් කළා තියෙනවද කියනනම් ලේ පැවරෙන තරමට සක්මන් කළලු. එපමණ අධික වීරයක් යොදනවා. ඉතින් එහෙම යොදලා එක් අවස්ථාවකදී උන්වහන්සේගේ හිතේ නිකන් විතර්කයක් පහළ වෙනවා. මම මෙච්චර මහන්සි වෙනවා. මේ ශාසනය තුල වීරවන්තරයින් අතර එක ප්‍රධාන වීරවන්තයෙක් තමයි මමත්. මම එක දවසක්වත් නිකන් ඉඳලා නැහැ. නැගිට්ට මොහොතේ ඉඳන් පුදුමාකාර වීරයක් යොදනවා. මාත් එකට පැවිදි වෙච්ච අනිත් ස්වාමීන් වහන්සේලා උපසම්පදා වෙච්ච ස්වාමීන් වහන්සේලා දැන් සෑහෙන පිරිසක් යම් යම් අධිගමයන්ට ලක් වුණා කියලා මට ආරංචිත් වෙනවා. නමුත් මට මොකක්වත් කරගන්න හම්බෙලා නැහැ. මේක ඉතින් මට හරියන වැඩක් නෙමෙයි. ඒ නිසා මම සිවුරු ඇරලා යන්න ඕනේ නේද? සිවුරත් ඇරලිනවා ගිහිල්ලා මම වෙන මේ එදා හිටියා වගේම කුසලයක් කරගෙන ඉන්නවා කියලා ඉතින් උන්වහන්සේට ඇති වෙනවා එහෙම විතර්කයක්. සිවුරු ඇරලා යන්න ඒක දකින්නවා බුදුරයන් වහන්සේ දැකලා තමයි ඊට පස්සේ උන්වහ මේ සෝණ සාන්නාංශේ ගාවට වැඩම කරන්නේ. වැඩම කළා අහනවා සෝණ මෙන්න මෙහෙම විතර්කයක් පහළුණා නේද? එහෙමයි ස්වාමීනි. ඉතින් එතකොට තමයි හරි ලස්සන උපමාවක් දෙන්නේ. හරි වටින උපමාවක්. ඔබ වහන්සේ දන්නවද මේ වීණාවක් සුසර කරන්න නේද? අපි අද කාලේ ඇතිට කියනවා නම් වයලින් එකක් නැත්නම් ගිටාර් එකක් ටියුන් කරන්නේ. ඉතින් ඔන්න ඔය වැඩේ කරන්න දන්නවද? ඉතින් උන්වහන්සේ ඒකත් දන්න කෙනෙක්. තකින එහෙමයි සයිනවා මම දන්නවා මම ඒකට දක්ෂයි වීණා වාදනය කරන්න මම දක්ෂයි. ඒක කොහොමද ඒක කරන්නේ? දැන් සෝන ඕන්ට වඩා මේ වීණාවේ තියෙන තත් ඇද්දොත් මේ කම්බි ඇද්දොත් නේද? එතකොට අවශ්‍ය කරන මේ අපි කියන්නේ ටෝන් එක කියලා අවශ්‍ය කරන ස්වරය ලැබෙනවද? නැත ස්වාමීනි. එතකොට අවශ්‍ය පරිමාණයට ඇද්දේ නැත්තම් එතකොට ඒ ස්වරය ලැබෙනවද? නැත ස්වාමීනි. එහෙනම් කොහොමද සෝන දැන් මේක සුසර කරන්නේ? එතකොට කියනවා සෝණ සායන් වහන්සේම ස්වාමීනි මේක අදින්න ඕන ප්‍රමාණයක් තියෙනවා. ඕන්ට වඩා ඇද්දත් මේකේ අවශ්‍ය කරන ස්වරය එන්නේ නැහැ. ප්‍රමාණවත් තරම් ඇද්දේ නැත්තම් ඒත් එන්නේ නැහැ. එහෙනම් ඒ අවශ්‍ය ප්‍රමාණයට ඇදලා මේක සුසර කරගන්නවා කියන එක ඒක දක්ෂතාවයක්. දැන් අද කාලේ නම් ඕන සෝපිනායකක් එහෙම ගහලා ඒ අවශ්‍ය කරන ස්වරය දීදී අනිත් එක්කෙනා වයලින් එකක් හරි ගිටාර් එකක් හරි ඒකේ ඒ පොඩි 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 ඇඩ්ජස්ට්මන්ට් කර කර මේක සුසර කිරීමක් ටියුන් කිරීමක් කරනවා. ඒ වගේම දෙයක් ඇති. මෙතන මේ කතා කරන්නේ තොර සෝණ සාමිනාසේ ඒක දන්නවා. දැන් ඊට පස්සේ ඒක පාවිච්චි කරන බුදුරයන් වහන්සේ ඔන්නෝගම තමයි සෝණ අපිටත් කරන්න තියෙන්නේ. අධික වීරයක් යෙදුවොත් මේක හරියන්නේ නැහැ. අධික වීරයක් යෙදුවොත් මේකේ අනිවාර්යෙන් හිත විසිරෙන්න ගන්නවා. ඒ අධික වීරය නිසාම. ඒ වගේමයි ප්‍රමාණවත් වීරයක් යෙදුවේ නැත්නම් හිත තීන මිද්දර වැටෙනවා. ඒ නිසා සෝණ මෙන්න මේ தත්ත්වය තේරුම් ගන්න. අල් ලස්සන්ට කියනවා විරිය සමතං අදිත්තහ. විරිය සමතාවය පිළිබඳව ඔයා තේරුම් ගන්න. ඒ විරිය සමතාවයේ තේරුම් ගත්තොත් තමයි නැත්නම් ඉන්ද්‍රිය සමතාවයේ තේරුම් ගත්තොත් තමයි ඉස්සරහට යන්න පුළුවන්. ඉන්ද්‍රිය ධර්ම පහක් ගැන කතා කරනවානේ නේද? ඒතර ශ්‍රද්ධාව හැමතිස්සෙම ප්‍රඥාවත් එක්ක යම් පමණක සමබර වීමක් අවශ්‍යයි. ශ්‍රද්ධාව ඕන්ට වඩා වැඩි වුණොත් එතකොටත් නිකන් අර මේ අමූලිකා ශ්‍රද්ධාවට යනවා. අපි බුද්ධ පූජාව ගෙනහිලා බුදුහාඳුරගේ අත උඩින්ම තියෙනවා. නේද? ඉතින් එහෙම සමහර අය කරන්නේ මේ ආසනේ තියනවා සකස් කරලා බුද්ධ පූජාව තියන්න. අධික ශ්‍රද්ධාවට ගිහිලා බුදුහාඳුරුව ඉතින් මෙතන මේ භාවනා කරන ඉරියව් වෙන්න ඉන්නේ අත උඩින්ම තියෙන. මේ අධික ශ්‍රද්ධාව නුවණ මදි. ඊට පස්සේ අපි ශ්‍රද්ධාව පැත්තකින් දාලා ශ්‍රද්ධාව ඕනේ නැහැ කියලා නුවණට පැත්ත විතරක් දාගත්තොත් ඊළඟට ඒකත් හරියන්නේ නැහැ. ඊළඟට වාද විවාද ඕන්ලාවක පැටලෙනවා කියන දෙයක් අහන්නේ නැහැ, මානක්කාර ගතියෙනවා, හිත විසිරෙනවා. ඉතින් ශ්‍රද්ධාව නැහැ. හිතේ නැහැ කිසි සතුටක්. හරි කර්කශ වියලි ගතියක් මනසෙ තියෙන. සැක බහුල ගතියක් මනසෙ තියෙන. ඒ නිසා මේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි දෙක අතර සෑහෙන සමබර වීමක් අත්‍යවශ්‍යයි. ඒ වගේ තමයි වීරයයි සමාධිය අතර සමබර වීමක් අවශ්‍යයි. වීරය අධිකයි මුල අවස්ථාවේදී අධික වෙන්න වෙනවා මුල අවස්ථාවේදී. හැබැයි සමාධිය හැදීගෙනනකොට වීරය අඩු කරන්න වෙනවා. සමාධිය හැදීගෙනනකොට වීරය අඩු කරේ නැත්නම් සමාධිය හැදෙන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා අපි තුන්දේ අපි මෙහෙ උගන්නනවා ඔන්න මෙනෙහි කරන්න කියලා. නේද? වම දකුණ කියලා මෙනෙහි කරන්න කියනවා, ඔසවනවා තබනවා කියලා මෙනෙහි කරන්න කියනවා, ඔසවනවා ගෙනියනවා තබනවා කියලා මෙනෙහි කරන්න කියනවා, නැත්නම් ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා මෙනෙහි කරන්න කියනවා, පිම්බෙනවා හැකිලෙනවා කියලා මෙනෙහි කරන්න කියනවා. ඒ වගේ අර මෙනෙහි කිරීමක් යෝගාචරයට මුල් කාලෙදී සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා. මොකද හිත වික්ෂිප්තයි, ඒ වික්ෂිප්ත වෙච්ච මනස ගන්නට මේ කමඨහන්ට දාගන්න මෙනෙහි කිරීමෙන් සෑහෙන ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. හැබැයි යා තේරුම් ගන්න ඕනේ කොතෙන්දද මේ මෙනෙහි කිරීම නවත්තන්නේ. මේක දිගටම මෙනෙහි කිරීමක් නෙමෙයි මේ බලාපොරොත්තු වෙන්නේ. ගාන්ට නිකන් අර ට්‍රැක් එකට දාගන්න, පාරට දාගන්න, හිත පොඩ්ඩක් මෙල්ල කරගන්න තමයි මෙනෙහි කිරීම අවශ්‍ය වෙන්නේ. හැබැයි ඒ වැඩේ ඉෂ්ට වුණාට පස්සේ මෙනෙහි කිරීම නවත්තන්නත් ඕනේ. නැත්තම් මෙනෙහි කිරීම ඕනනම් කෙටි වචනයක් අකුරක් දෙකක් විතරක් කළා අඩු කරන්න ඕනේ. හිතට මෙනෙහි කිරීම හරහා එන වෙහෙස අඩු කරන්න ඕනේ. දැන් ඔන්න ගාන්ට හිත යනවා. ඊට පස්සේ අන්තිමට ඒකත් නවත්තලා තනිකර අර නිශ්ශබ්ද මනසට අපි පැමිණෙන්න ඕනේ. ඒතොර ඒ නිශ්ශබ්ද මනසට අපි පැමිණියේ නැත්තම් හිත එකඟ වෙන්නේ නැහැ. නැත්තම් හිත ඊට වඩා සමාධිමත් වෙන්නේ නැහැ. ඒතොර එන අපි බලන්න තියෙන දැන් මුලදී පාවිච්චි කරන ආයුධ කට්ටලේ නෙමෙයි ඊළඟට පාවිච්චි කරන්න තියෙන්නේ නේද? මුලදී අපිට පොරවකින් කැත්තකින් සමාඩ කපාගත්තට ගහක් කොලක් අන්තිමට තියෙන ඉතාම සූක්ෂම වැඩක් නම් එතනට පුංචි පිහියක් නැත්තම් බ්ලේඩ් තලයක් වගේ ඉතාම සූක්ෂම උපකරණයක් පාවිච්චි කරන්න තියෙන අන්නේ වගේ වැඩක් මෙතනත් තියෙන්නේ. මුලදී අපි අධික වීර්යයක් යොදාගත්තට මොකද ඒක හරියන්නේ නැහැ මගට යනකොට. එතෙන්දී යම් පමණක සොසර කිරීමක් අවශ්‍යයි. ඒ නිසා සමාධියයි වීර්යය අතර අමුතු සම්බන්ධතාවයක් තියෙන්නේ. ඒ අවශ්‍ය තැනදී අපි වීර්යය සමබර කරේ නැත්නම් සමාධියට යන්නේ නැහැ. සමාධිය වැඩෙන්නේ නැහැ. ඒ නිසා අපි බලන්න ඕනේ අපි භාවනාවට වඩනහම කොහොමද මේ ඉරියව්ව සකස් වෙලා තියෙන්නේ. ඉරියව්ව පවත්වන ආකාරයේ පවා තියෙනවා නිකන් අමුතු ආකාරයක් නේ. නැත්නම් කෙනෙක් නිකන් උරයිස් දෙක ඔස්සගෙන නිකන් දඩ දඬු කරගෙන ඇඟ දැඩි කරගෙන එහෙම වීරිය යොදනවා. සාර්ථක වෙන එකක් නැහැ. මොකද අනවශ්‍ය වීරියක්, කියන්නේ අධික වීරියක් යොදන්නේ. ඒතර මේ භාවනා කරන වෙලාවදී තියෙනවා හරියම සුඛනම්ය මේ ඉරියව්වක් තියෙනවානේ. කය බොහොම අපි කියන්නේ අර නම්මශීලීව බොහොම සුඛනම්යශීලීව කර්මන්නේ වෙච්ච කයක්. හැබැයි ඒ නිකන් ඔතෑණි වෙච්ච, කඩා වැටිච්ච, කිරා වැටෙන කයක් නෙමෙයි. යම් පමණක අපි කියමු ඍජු බවක් තියෙන කයක්. හැබැයි භාවනාව අතරමඟදී පුංචි පුංචි සකස් කිරීම් කය විසින්ම කරනවා නම් ඒකට පොඩ්ඩක් ඉඩ දෙන්නත් අපි තේරුම් ගන්නවා. එහෙම නැතුව අපි නිකන් අර දනදනු කයක්ම එක දිගට අරන් ගියොත් මේක සමාධියට යන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය වගේ වීරය පැත්තෙන් එක පැත්තකින් අපිට තේරුම් ගන්න තියෙන මේ භාවනාවට අදාළව සෑහෙන තියෙනවා මේ වීරය හසුරුවාලීමේ හැකියාවක් අපි දිනු කරගත යුතුයි. ඉතින් අපේ හිතේ ස්වභාවය තේරුම් ගනිමින් දැන් ඉන්න තත්ත්වය ඉන්න මට්ටම මොකක්ද කියලා තේරුම් ගනිමින් ඊට අනුරූප වීරය හසුරුවා ගැනීම අපි සතු වගකීමක් වෙනවා. ඒක බෑ වෙන කෙනෙකුට කරන්න. අපිමයි දන්නේ දැන් මම මේ භාවනාව කරගෙන යනවා. දැන් ඔන්න පැය කාලක් ගියා, විනාඩි 30ක් ගියා. දැන් කොහොමද හිතේ තත්ත්වය? භාවනා කරන මැද්දේදී මගදී බලන්න තියෙන්නේ. බලලා තමයි මේ හසුරුවාලීම සකස් කිරීම කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔන්න මේ සකස් කිරීම નિවරදව කළොත් ඉන් එහාට ආවි. දැන් අපි තුම ඔය එක පැත්තක් අපි කතා කළේ. දැන් අනිත් පැත්ත තමයි දැන් මේ සූත්‍රයේදී පෙන්නන්නේ මොකද්ද පොඩ්ඩක් සුසිමා සමයි කියන්නේ.
පුනච්ච පරං ආවුසෝ බික්කු ආරද්ද විරියෝ විහෙරති අකුසලාණං ධම්මාණං පහානාය කුසලාණං ධම්මාණං උපසම්පදාය තාමවා දල්හ පරක්කමෝ අනික්කිත්ත දුරෝ කුසලේසු ධම්මේසු.
හරි. දැන් එතකොට දැන් මේ කුසල් දහම් උපදව ගන්න පුදුමාකාර වීරයක් අවශ්‍ය වෙනවා. දැන් හුඟක් වෙලාවට වෙන ප්‍රශ්නයක් තමයි අපි වීරය යොදනවා මුල් කාලෙදී. හැබැයි යොදලා යමක් දියුණු කරනවා අපි තුමු දැන් අපි වැඩසටහනකට සම්බන්ධ වෙනවා, දවස් 10 වැඩසටහනකට එනවා, 5 වැඩසටහනකට එනවා, උත්සාහ කරනවා. උත්සාහ කළා පොඩි අපි තුමු අපි තින් සති වෙන්න පටන් ගන්න සතිමත් බවක් යම් පමණ උපදව ගන්නවා. ඊට පස්සේ අපි ආයෙත් ගෙදර ගියාට පස්සේ නැත්තම් ආයෙ වෙන කටයුතු වල යෙදුනට පස්සේ අර උපදවගත්ත සතිය දුර්වල යන්න පුළුවන්. අපි සතිය පැවැත්වුවේ නැත්තම් නේද? අපිට බැරි වුණා නම් මේ දිනදා ජීවිතයටත් සතිය අරගෙන යන්න අර ආරණ්‍යයකදී භාවනා වැඩසටහනකදී අපි ගොඩනගාගත්ත ඒ හැකියාව අන්තිමට නිකන් දුර්වල වෙලා ගැති වෙලාම යන්න පුළුවන්. අපි තුමු අපි භවනා කරද්දී ඔන්න හිතේ සමාධියකුත් ගොඩනැගුණා. පුදුමාකාර සුවයකුත් දැනුණා. අර අතෝරක් නැතුව කියෝ කියෝ හිටිය හිත දැන් ඔන්න නිශ්ශබ්ද වුණා. ඉතින් පුදුම සුවයක් අර විතර්ක බහුල මනසට තේරුණා. දැන් මේ පුදුම සුවයක් තියෙනවා මෙතන. කතා කරන්නේ නැති මනසක්. හරි ශාන්ත මනසක්. කියලා ඔන්න ඒකත් අඳුනගත්තා. අපි තුමු තවත් එහා ගිහලා කෙනෙක් ඔන්න ධානයේකට පවා ගියා. එහෙමත් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඔය ඔක්කොම පිරිහෙනවා ඊට පස්සේ අපි ඔකේ යෙදුන්නේ නැත්තම් නේද දැන් අපි ඔය හැකියාවන් ඕන හැටි අනිත් පැත්තට ගහන්න පුළුවන් මේ සෑහෙන ලස්සන තැනක් හදාගත්තා සොයක් වින්දා හැබැයි අපිට ඒක ආයි නොපිරිහෙන තත්ත්වයට හදාගෙන නැත්තම් ඉතින් ඔය පිරිහෙනවා ඉතින් එතකොට ඒ පිරිහුණත් ආයිත් මේක හදන්න වෙනවානේ අපි ඒ කුසලතාවයක් හදාගත්තා කුසලතාවය හදාගත්තර මොකද මොකක් හරි හේතුවක් නිසා ඔන්න පිරිහුණා නිකොල් ලෙඩක් දුකක් හැදුනා භාවනාවක් කරගන්න වෙලාවක් නැති වුණා එහෙම නැත්නම් අපි හිතමු මේ කතා කරන අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් නම් ඔන්න ගෙදර යනකොට දරුවෝ ලෙඩ වෙලා ඉතින් ඒ වටේ යෙදෙන්න සිද්ධ වුණා නැත්නම් රාජකාරී කටයුත්තක යෙදෙන්න සිද්ධ වුණා නැත්නම් අපි හිතමු ස්වාමීන් වහන්සේ කෙනෙක් නම් උන්වහන්සේටම අසනීපයක් වුණා එහෙම නැත්නම් තමන්ගේ අපි හිතමු සබ්‍රහ්මචාරින් වහන්සේ කෙනෙකුට නැත්නම් ගුරු ස්වාමින් වහන්සේ කෙනෙකුට ආචාර්ය උපාධ්‍යායන් වහන්සේ කෙනෙකුට අසනීපයක් වුණා ඒ වෙනුවෙන් කාලය ගත කරන්න සිද්ධ වුණා එතකොට තමන්ගේ වැඩේ කරගන්න බැරි වුණා ඉතින් ආයි වැටෙනවා බින්දුවටම ආයෙත් ඉතින් ආයි ගොඩ ගන්න ඕනේ නේද ආයි මේ වැටුණා කියලා දැන් ඉතින් මේක හරියන්නේ නැහැ මේ වැඩේ කියලා එහෙම අත්හැරලා දාලා හරියන්නේ නැහැ ආයි ගොඩ ගන්න ඕනේ මොකද මේ අපි කතා කරන මේ ගුණධර්මයන් මේ කතා කරන කුසලතාවයන් අපේ මේ රාගයක් ද්වේෂයක් තරම් ඉක්මනට හිතේ රැඳෙන්නේ නැහැ අකුසලයක් නම් අපේ ආයි අමුතුවෙන් මේ රඳව ගන්න කියලා දෙයක් නැහැ අපි නොරැඳුවත් ඒව රැඳෙනවා නමුත් මේ කුසලයක් කියන ඒවා මේ කතා කරන සතිමත් භාවයක් වෙන්න පුළුවන් සමාධියක් වෙන්න පුළුවන් ප්‍රඥාවක් කියන දේවල් මේ දේවල් හිතේ රඳවා තබා ගන්නවා කියන එකත් ලේසි නෑ. ඉතින් ඒකයි අර මේ සම්්‍යප්ප්‍රධාන වීර්යවල කතා කරන්නේ මේ uppannānaṁ kusalānaṁ dhammānaṁ titiyā. දැන් මේ අපි යම්කිසි ගුණධර්මයක් කුසලතාවයක් හදාගත්තනම් දිනු කරගත්තනම් ඒක හොඳට හිතේ බලපවත්වන පරිද්දෙන් ඒක හොඳට හිතේ නිකන් රැඳී සිටින පරිද්දෙන් හදා ගන්න සිද්ධ වෙනවා. අසම්මෝසාය භාවනාය ඔන්න ඔය වගේ වචන ටිකක් එනවා. උපන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය භාවනාය ඔන්න ඔයගේ වචන ටිකක් බුදුරජාණන් වහන්සේ එතන හඳුල්ලා දෙනවා මේක මුලා නොවන පරිද්දෙන් මේක නොවැටෙන පරිද්දෙන් නොපිරිහෙන පරිද්දෙන් හොඳට පිහිටන පරිද්දෙන් හදාගන්න පරිපූර්ණත්වයට පත් කරගන්න වීරයක් වදන්න සිද්ධ වෙනවා නේද ඒක කියන්නේ අපි මේ පොඩ්ඩක් හදාගෙන හරියන්නේ නැහැ නම් දැන් අපි තුමු දැන් උදාහරණයක් වශයෙන් ඔන්න දැන් මට පුළුවන් සක්මනේදී පියවර 10ක් 100ෙන් ඇවිදින්න ප්‍රමාණවත් නැහැ නිතින් නේද? ඉතින් එහෙනම් ආයි තව උත්සාහ කරන්න මේ 10 15 කරගන්න. ඊට පස්සේ අපි හිතමු ඔන්න දැන් හැරෙනකොට 100 මදි. දැන් හැරෙන තැනත් එනන් 100ෙන් හැරෙන්න හදාගන්න වෙනවානේ. නේද? ඊට පස්සේ ඔන්න අපි හිතමු දැන් අඛණ්ඩව දැන් වට කීපයක් ඔන්න 100ෙන් යන්න පුළුවන්. සතිය නම් දැන් ටිකක් ඉතින් ඔන්න පටල වුණා. ඉතින් එතන නැතරලා හරියන්නේ නැහැනේ. දැන් ඊට පස්සේ ධම්මවිචයක් සඳහා උත්සාහන්ත වෙන්න ඕනේ. දැන් ඉතින් මේ හදාගත්ත සතිය පාවිච්චි කළා. දැන් ඉතින් සති සම්බොජ්ජංගයක් නම් තියෙනවා. හැබැයි ධම්මවිචයට තත තියලා නැහැනේ තාම. නේද දැන් එහෙනම් මේ සතිමත් වෙච්ච හිත එකඟත් වෙච්ච හිත පාවිච්චි කරන්න ඕනේ මේ දැනෙන අරමුණ හොඳට සූක්ෂම විමසලා බලන්න. ඉතින් ඒක තවත් අමාරුයි. හරියට හිත ඉලක්ක කරගන්න බෑ. ඊළඟට හිත විසිරෙනවා. මේකෙන් කිසි සතුටක් නෑ නේද? අපි නිකන් ඔහෙ උඩින් සතියෙන් යනකොට පොඩි සතුටකුත් තියුණා. දැන් මේ හොයලා බලන්න ගියාට පස්සේ ඒකත් නැති වෙනවා. පැටලෙනවානේ ඉතින්. ඉතින් ඒ නිසා ඒතර මේ ටික හදාගන්නකම් සෑහෙන දැඟලිල්ලක් කරන්න වෙනවා යෝගාවචරයට. තියා ඒ ටිකත් ගානට හදාගත්තොත් ඔන්න දැන් අරමුණේ විස්තර ටික පේනවා නේද දැන් ඔලක උත්සාහයක් දැරුවා සතිය දහයන අඛණ්ඩ කරගත්තා දැන් නම් ඉතින් සක්මනේ වට ගානක් යන්න පුළුවන් සිහියෙන් හිතත් එතන එතන සමාධිමත් වෙනවා හැබැයි දැන් ඔන්න තොරතුරු ටික පේන්න ගත්තා දැන් ඊයේතරේ පහළ වැඩසටහන එහෙම දැන් එතෙන්ට ඇවිල්ලා තියෙනවා සෑහෙන පිරිසක් විස්තර හොඳට කියනවා සක්මනේ විස්තර හොඳට ඉතින් ඒගොල්ලෝ එලි දක්වනවා පරයන්කෙත් එහෙමයි ඉතින් කාලයක් කෙනෙක් කරනකොට ඒකෙම අඛණ්ඩව එදෙනකොට මේ හැකියාව හැදිලා එනවා සතියට අමතරව අර විස්තර ටික පේන ගතියක් සම්පජඤ්ඤයක් හිතේ වැඩිලා එනවා දැන් එහෙම සම්පජඤ්ඤයක් වැඩිලා ආවට පස්සේ තමයි අන්න මේ හිතේ ප්‍රීතියක් සතුටක් පහළ වෙන්නේ ඉතින් මුලදී තියෙන්නේ වීරයක් වදලා නිකන් දඟලන කොහොම හරි වැඩේ ගොඩ දා ගැනීමක් ඉතින් එතෙන්දිත් අන්න විරිය සම්බොජ්ජංගය ගැන පෙන්නනවා එතකොට සතියෙන් ධම්මවිචේට ධම්මවිචේ හසුරුවා ගනිද්දී විරිය සම්බොජ්ජංගේ ගාන්ට අපි හසුරුව ගන්න ඕනේ. එහම හසුරුව ගත්තොත් තමයි ඔන්න ප්‍රීතියකට පස්සද්දීකට හිත යන්නේ. හිතලා බලන්න නිකන් කොච්චර නිකන් මෙතනත් තියෙනවානේ අමුතුම ක්‍රියාවලියක්. ඒ මනසේ නිවැරදි හැකියාව හැදුනොත් විතරයි හිත සතුටෙන් ප්‍රීතියෙන් සමබරව වැඩේ කරගෙන යන්නේ. නැත්තම් තියෙන්නේ හිතේ හරි කර්කශ ගතියක්, වියලි ගතියක්. ඒ නිසා අපි බලන්න ඕනේ දැන් අරමුණට හිත යෙදුවා අරමුණේ විස්තර ටිකක් පේනවා. හැබැයි දැන් ලොකුවට දඟලන්න දෙයක් නැහැ. හිත විසින්ම වැඩේ කරගෙන යනවා. ඒ නිසා හිතේ ප්‍රීතියක් පහළ වෙලා මෙච්චර අමාරු වැඩක් මම දැන් ඔන්න සාර්ථක කරගත්තා දැන් මටත් තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේ කියපු දේවල් ටික නේද මේ ටික මම කලින් අහලා තිබුණා අනිත්‍යයත් මට කියලා දුන්නා. හැබැයි මට තේරුන්නේ නැහැ. දැන් නම් මටත් තේරෙනවා. දැන් මෙතන ප්‍රත්‍යක්ෂයක් වශයෙන්ම යාටත් තේරෙනවා. අපි තුමුනි අන් ධාතු පැත්තෙන් ගත්තොත් පඨවි ධාතුවේ ලක්ෂණ ටිකක්, ආපෝ ධාතුවේ ලක්ෂණ ටිකක්, තේජෝ වායෝ වල ලක්ෂණ ටිකක් ඔන්න දැන් මේ මටත් තේරෙනවානේ. නැත්තම් අපි තුමු වේදනා වල ස්වභාවය දැන් මේ මටත් තේරෙනවානේ. නැත්තම් අපි චිත්තාවල පසනාවක් කරලා මේ මටත් දැන් පුළුවන් මේ සිතුවිලි වලට මුලා වෙන්න තු මේ හුදෙක් සිතුවිල්ලක් කියලා අඳුරගන්න. දැන් අන්න හිතේ ප්‍රීතියක් පහළ වෙනවා. ඉතින් මේක කරගන්නනේ මම මේ මෙච්චර කාලයක් උත්සාහවන්තුනේ නේද? ඒ නිසා අපි බලන්න ඕනේ අපි මේ මහාන වෙලා නැත්තම් සිල් සමාදන් වෙලා මේ ඔක්කොම ප්‍රයත්නයන් දැරුවේ එතකොට මේ හිත තුළ මේ හැකියාවන් ටිකක් කුසලතාවයන් ටිකක් අවදි කරගන්න. ඒක ගාන්න සමබර වෙලා අවදිලා එනකොට එනම් එතනින් යම්සි තෘප්තිමත් බවක් පුංචි සතුටක් ප්‍රමෝදයක් පහළ වීම වැදගත්. එතනින් තමයි ප්‍රීතියකට පස්සද්ධියකට පාර කැපෙන්නේ. දැන් ඔන්න වීර්ය සමබර කරගෙන දැන් ඉදිරියට යන්න ඕනේ. ඉතින් එහෙම කරානම් තව ඉදිරියට යන්න පුළුවන්. දැන් ඒකයි අර බුදුරජාණන් වහන්සේ සෝන සායනාථට කියන්නේ. දැන් සෝන මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ. මෙතනත් තියෙන්නේ මේ වීණාවක් සුසර කරනවා වගේ වැඩක් ඕන්ට වඩා දඟලන්නත් එපා. වීර්ය අඩු කරගන්නත් එපා. මේක සමබර කරගන්න. කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. සෝන සායනාථේ කාරණේ තේරුම් ගන්නවා. ඊට පස්සේ ගාන්ට මේ වීර්ය සමතාවය තරගෙන ඉන්ද්‍රිය ධර්මයන් සම කරගෙන අන්තිමට රහත් වෙනවා. රහත් වෙලා ගිහලා බුදුහාඳුනටත් බණ කියනවා. හරි ලස්සනයි ඒ කීවල බලන්න. අංගුත්තර නිකායේ එන ඒ සූත්‍රය හරිම ලස්සන සූත්‍රයක්, ආදර්ශයක් දෙන සූත්‍රයක්. ඉතින් මේ සිවුරු ඇරලා යන්න හිටියේ ස්වාමීන් වහන්සේනේ. හිතලා බලන්න නේද? ඉතින් ඔහොම අද කාලේ උත්සාහ කළා, වීරය වඩලා බුදු කෙනෙක් නැහැ නේද ඉතින් අද කාලේ නේද? ඉතින් ඒ නිසා සමාලාවට අපිට අසරණ වෙලා වැඩේ හරියන්නේ නැහැ කියලා සිවුරු ඇරපු, භවනා අතහැරලා දාපු කී දෙනෙක් ඇද්ද? නේද? ඉතින් ඒකත් ඉතින් අපරාධී කාතකේ අර ශෝචනීය කරුණක්. ඉතින් ඒ නිසා අපි මේ කාරණා දන්නවා නම්, ඒතර මෙතන මුලදි වීරයක් අත්‍යවශ්‍යයි. හැබැයි මගදී මේ වීරය සමබර කිරීම අත්‍යවශ්‍යයි. ඒ වගේම අපි හිතමු දැන් තව ගැඹුරකට ගෙනිච්චොත් එහෙම. අපි හිතන්න දැන් වීර ගන්නට සම්බර කරගත්තා. දැන් ඔන්න හිතේ ප්‍රීතියකුත් තියෙනවා, පස්සද්ධියකුත් තියෙනවා, දැන් ඔන්න හිතේ සමාධියකුත් තියෙනවා. දැන් හිත වැඩේ කරගෙන යනවා. දැන් මට වැඩිය දඟලන්න දෙයක් නැහැ. දැන් එහෙනම් මට තියෙන්නේ පැත්තකට වෙන්න. දැන් තමයි උපේක්ෂා සම්බොජ්ජංගෙට එන්නේ. දැන් වීරය පැත්තෙන් ගත්තොත් වීර සෑහෙන අවමම වෙන්න ඕනේ. වීරය අවම මට්ටමකට මෙන්න ඕනේ. වීර දිගට පැවැත්වුවොත් මේ වැඩේ කරන්න බෑ. කියන්නේ දිගට පවත්වනවා කියන්නේ එකෙන් අදහස් වෙන්න ඕනේ එතෙන්දී මේ වැඩේ මම අඛණ්ඩවම කරගෙන යනවා කියන එක. ඒතර වැඩේ කරන වෙලාවෙදී තියෙන ඕනේ අවම වීරයක් නේද? එතකොට මේ තාම රහත් වෙලා නැහැ, තාම මේ එකක්වත් කරගෙන නැහැ, තාම නිකන් යන්තම් මේ ට්‍රැක් එකට දාගත්තා විතරයි, නිකන් මම මේ ඩ්‍රයිවිං පුරුදුනා විතරයි කියලා අර ඒ වගේ මේ තමන් තේරුම් ගන්න ඕනේ. දැන් නිකන් පොඩ්ඩක් මේ ටික හරියට හසුරුව ගන්න මට තේරුණා. හැබැයි දැන් ඉතින් දිගට කරන්න ඕනේ. ඒතර දිගට කරන්නත් වීරයක් අවශ්‍යයි. මේක පොඩ්ඩක් තේරුම් ගත්ත කියලා නවත්තලා හරියන්නේ නැහැ. දැන් දිගට කරන්නත් සෑහෙන අඛණ්ඩ වීරයක් අවශ්‍යයි. එහෙම කරගෙන ගියොත් ඔන්න පොඩ පොඩ කෙලස් ටික අඳුර ගන්න පුළුවන් වෙයි, කෙලස් ටික දුරු කර ගන්න පුළුවන් වෙයි, ඉතින් අවශ්‍ය දේ කර ගන්න පුළුවන් වෙයි. ඒ නිසා ඒ අපි දිනු කරන කුසලතාවයන් එකපාරට අපේ හිතේ රැඳෙන එකක් නැහැ. ඒවා දුර්වල වෙන්න පුළුවන්, පිරිහෙන්න පුළුවන්, ආයෙ ඒවා හදන්න වෙනවා, ආයෙ නිකන් ගොඩ දා ගන්න වෙනවා. හරියට නිකන් ලිස්සන ගහේ නගිනවා වගේ වැඩක් මුලදි තියෙන්නේ. පොඩ පොඩ අපි ඒක දිනු කරගෙන ගියොත් ඔන්න පොඩ්ඩක් අල්ල හිටීවි. සතියක් ටිකක් හිතේ රැඳේවි. සමාධියක් හිතේ රැඳේවි. ප්‍රඥාවක් හිතේ රැඳේවි. එතකොට තමන්ට යම්සි සහනයක්, මේකේ තියෙන ආනිසංශයක් භුක්තිඳ ගන්න ලැබෙයි. ඉතින් මං හිතනවා මේ ටික ප්‍රමාණවත් කියලා නිකන් ආරම්භක මට්ටමේ සාකච්ඡාව සඳහා. ඉතින් මං ආරාධනා කරනවා මේ මාතෘකාව මුල් කරගෙන කාට හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම්, තව කාරණා එකතු කරන්න තියෙනවා නම් අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ දේශනාවේදී ස්වාමීන් වහන්සේ සඳහන් කළා අර මුලදී මෙනෙහි කිරීම කරලා පස්සේ මෙනෙහි කිරීමකින් තොරව බලන් ඉන්න කියලා ස්වාමීන් වහන්සේ. ඒ වගේ අදහසක් මට තේරුණේ. එතකොට ස්වාමීන් අපි මුලදී කොහොමත් අර මෙනෙහි කිරීමක් කරනවා, ආදුනික කෙනෙක් වශයෙන් කරනවා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ Tamanටම තේරෙනවා මේක මෙනෙහි කිරීමකින් නොකර වෙන දේ දිහා බලාගෙන ඉඳීමක් වගේ තියෙනවා ස්වාමීන් වහන්සේ. එතනින් යම්කිසි දියුණුවක් ලබන්න පුළුවන් නේද කියලා අහන්න ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඒකනේ.
අනිවාර්යයෙන්ම. ඒක තමයි. අපි මුලදී මෙනෙහි කිරීම ඒ ආයුධය පාවිච්චි කරාන මොකද තමන්ට තේරෙන්න පුළුවන් යම් කාලයක් කරනකොට මේ මෙනෙහි කිරීම වදයක් වෙලා. මෙනෙහි කිරීම හිතටවත් හිතන්නේම් බරක්. ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා කියනෝ නිකන් හිතනියන් කැළඹෙනවා. නැත්තම් වම දකුණ කියනෝ නිකන් හිතනියන් එක බරක් වගේ දැනෙනවා. මොකද දැන් හිත ඊට වඩා බොහොම සාවධාන තත්ත්වයකට, සංවේදී තත්ත්වයකටපත් වෙලා. ඉතින් ඒක අපිට හැඟෙන්න ඕනේ. දැන් මේ මෙනෙහි කිරීම අවශ්‍ය නැහැනේ දැන් කියලා අර තමන් පොඩි අවධානමක් අරගෙන මෙනෙහි කිරීම නතර කරලා බලන්න ඕනේ. නිකන් යන්න දීලා නේද? සක්මන කෙරෙනවා දැන්. හැබැයි හැම පාදයේ චලනයක් එක්කම ස්පර්ශයක් එක්කම අවධානය තියෙනවා. මුල් කාලෙදි එහෙම එකක් තිබුණ නැහැ හිත වික්ෂිප්තයිනේ. ඉතින් ඒ හින්දා තමයි හිත නිකන් එතෙන්ට අරගන්න උපකාරයක් වශයෙන් අපි මෙනෙහි කිරීමක් කළේ. හැබැයි දැන් එහෙම එකක් අවශ්‍ය නැහැ. හිත ඉන්නවා එතනම නේද? අපිට ඕන තැනම ස්පර්ශ වෙන තැනම හිත එයා විසින් ඉන්නවා නම් ඉතින් මෙනෙහි කිරීමෙන් කරෙන්න ඕන දේ වෙලා ඉවරයි. දැන් එහෙනම් අවශ්‍ය නැහැ. ඒ වගේ තමයි දැන් ඔය සමාධිය පැත්තෙන් උනාත් කතා කරද්දී විතක්කේ කියන එකත් ඔතෙන්ට ගන්න පුළුවන්. දැන් අපි අරමුණට හිත යොදනවා. නැවත නැවත හිත යොදනවා. නැවත නැවත හිත යොදනවා. හැබැයි කාලයක් යනකොට තේරෙන්න පුළුවන් දැන් හිත යෙදුවට පස්සේ හිත ඉන්නවා නේද එතන. නේද? ආයෝදන්න දෙයක් නැහැ. හිත එතනම ඉන්නවා. ඒ නිසා ඔය සමාධියේක උනාත් මුලදී විතක්ක ਵਿਚාර සහිතව ගිහිල්ලා අන්තිමට යාර තෙන් දැන් මේ විතක්ක ਵਿਚාර අවශ්‍ය නැහැ. පළවෙනි පාර දැම්මට පස්සේ අරමුණට අරමුණේම හිත රැඳිලා තියෙන්නේ. ආයි ගෙනියන්න දෙයක් නැහැ. එහෙනම් විතක්ක ਵਿਚාර ඔන්න හැදුවා. ඔන්න දෙවෙනි සමාධියට යනවා. අන්න ඒ වගේ. එතකොට අපි විපස්සනාවක් වඩනකොටත් අපිම තේරුම් ගන්න ඕනේ කොහොමද දැන් මේ කරන ක්‍රියාවලිය හරහා හිතේ යම්පමණක එකඟතාවයක් සමාධියක් ගොඩනැගිලා තියෙන මට්ටමේදී මේ අනවශ්‍ය ඇඟිලි ගැසීම අවශ්‍ය නැහැ. වැඩේට වෙන්න ඉඩ අරින්නයි තියෙන්නේ. මම පිටිපස්සේ සීට් එකට එන්න ඕනේ. මම රියදුලා වෙලා හරියන්නේ නැහැ. මම නිකන් මගියෙක් වෙන්න ඕනේ. හිතට දෙන්න ඕනේ වැඩේ කරගෙන යන්න දැන්. නේද? එතකොට මේ හිත නිකන් පුංචි දරුවෙක් වගේ. මේ පුංචි දරුවෙක්ව අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හදාගෙන මේ උඩට අරන් එනවා වගේ වැඩක් තියෙන්නේ. දැන් දරුවා මුලදී යාට තේරෙන්නේ නැහැ. ගල් කැට ටිකක් කටේ දාගන්නවා නේද? සතා සර්පයත් අල්ලන්න යනවා. මොකද පොඩි කාට මොලේ නැහනේ. තේරෙන්නේ නැහනේ. නේද? ඒත් අම්මා තාත්තා සෑහෙන ඇහැ ගහගෙන ඉඳලා යාව සකස් කිරීමක් කරන්න වෙනවා. හැබැයි පොඩ පොඩ යා තුලම දැනුමක් එනකොට නේද? එතකොට අම්මා තාත්තා චුට්ටක් අයින් වෙලා යා තුලේ දැනුම වැඩෙන්න ඉඩ දෙන්නත් ඕනේ. නේද? නැත්නම් හැමදාම දරුවාගේ අතෙන් අල්ලගෙන ඉස්කෝලේට එක්කන් එන්න ගියොත් දරුවන් තනියෙන් නැගී හිටින්නේ නැහනේ. යාතුල පෞරුෂයක් වැඩෙන්නේ නැහනේ. ඒ නිසා අපි ඒක තේරුම් අරගෙන දැන් මේ හිතත් නිකන් දරුවෙක් වගේ තමයි. හිතෙත් යාතුලින්ම ගොඩනැගෙන ප්‍රඥාවක්, යාතම කාවැදිච්ච ප්‍රඥාවක් වැඩෙන්න අපි මේ අවශ්‍ය කරන පහසුකම් ටික සකස් කළ දීමක් විතරයි අපේ පැත්තෙන් එන්න තියෙන්නේ. අපිට තියෙන දැන් ඊට පස්සේ පැත්තට වෙලා වැඩේ වෙන්න ඉඩ හරින්නයි තියෙන්නේ. අනිත් එක තමයි පස්සේ පස්සේ තේරෙන්න පුළුවන් මේ වැඩේට අපි අත දානවා කියන එකත් ඊළඟට මම මූලික කරගත්ත ප්‍රශ්නයක්. නේද? දැන් හිතන්න දැන් හිත ලස්සනට වැඩේ කරගෙන යනවා. කියන අනුර මම නිකන් ඕන්ට වඩා අනවශ්‍ය අතපේවීමක් කරනවා. එතන මමෙක් පහළ වෙලා. එතෙන්දී Taman තේරුම් ගන්න නෑ දැන් නම් ඉතින් මමයි වරද්ද ගන්නෙ. දැන් දියුණුවට තියෙන බාධාව තමයි මේ මමයා. නේද? මේ අනවශ්‍ය ඇඟිලි ගැසීමක් කරන්න ඉදිරිපත් වීමම මාතුල පහළ වෙන නිකන් සක්කාය දිට්ඨියක්. මාතුල පහළ වෙන අස්විමානයක් කියලා තේරුම් ගන්න දැන් නිකන් කෙලින්ම නිකන් අර වැඩේටම වෙන්න ඉඩ ආරනවා. දැන් ඒකයි මං කියන්නේ අර වීරිය සෑහෙන්නම අවම වෙන්න ඕනේ. දැන් මේ වගේ වට්ටමකදී නිකන් හිතටම නිකන් ඔහෙ වැඩේට යන්න ඉඩ දීලා අර ලොකසාරංශ කියන්නේ වැල යන පැත්තට මැස්ස ගන්න කියලා. ඔන්න ඒ වැඩේට අපි මේ යෙදෙන්න ඕනේ. දැන් ඉතින් අනවශ්‍ය ඇඟිලි ගැසීම අනවශ්‍යයි. එහෙම නිකන් වැඩේට වෙන්න ඉඩ දෙනවා. හිත ලස්සනට ගමනේ යනවා. මට මුකුත් කරන්න දෙයක් නැහැ ඉතින්. බැරි වෙලාවත් වරද්ද ගත්තොත් විතරයි මට හසුරවන්න තියෙන්නේ. නැත්තම් ඉතින් වෙන්න ඉඩ දෙන්නයි තියෙන්නේ. තේ දැන් ඉතින් හිතන්න මේ දැන් ඔය සතිපට්ඨානය අපි විස්තර කරන්නේ දැන් කාලයක් තිස්සේ මේක කරද්දී සමුදේ ධම්මානුපස්සී වය ධම්මානුපස්සී කියලා අර මේක ටිකක් මේ අපි දැකපු තොරතුරේ පවා ටිකක් ගැඹුරකින් උද්‍යව්‍යයක් එහෙම තේරෙන ගන්නව නැතිවීමක් නැතිවීමක් බොහොම යහුසුළු බිඳියාමක් ඔන්න වගේ දේවල් ටිකක් තේරෙනකොට එතන මෙයාට කරන්න දෙයක් නැහැ. Tamanට කරන්න දෙයක් නැහැ. එයා ඒ අවශ්‍ය කරන කුසලතාවය දැන් ගොඩ නැගිලා තියෙන්නේ. එතන එයාට තියෙන හොඳට ඒක පිළිබඳ දැනුවත් වෙන්න. දැනුවත් වෙමින් ඒ තමා තුළ තව තව නුවණ ගොඩ නැගෙන්න නුවණ වැඩෙන්න අවස්ථාව සලසලා දෙන්නයි අපිට තියෙන්නේ. වෙන මොකුත් කරන්න දෙයක් නැහැ. අපි මෙතෙන්දී අනිත්‍යයි අනිත්‍යයි කියන්න ඕ බුද්ධං සරණං කියන්න ඕ මේ මොකක්වත් අවශ්‍ය නැහැ. මේ ඔක්කොම නිකන් ආයි මේ වැඩේ අවුල් කරනවා. අපිට තියෙන්නේ හරියම ස්වාධීනව බොහොම හිත තුළ යම් තෘප්තිමත් බවක් සහිතව මේ වෙන දේ දිහා හොඳින් විමසිල්ලකින් යුක්තව බලා සිටීමක් පමණයි තියෙන්නේ. ඉතින් එහෙමනම් යම් වෙලාවකදී මේක අතහැරලම යාවි. හිත නිදහස් වේවි නේද? නිදහස් මට්ටමේදීත් කරන්න දෙයක් නැහැ. ඒ නිසා බලන්න දැන් අපි මුලදී නම් පුදුම කරන මානසිකත්වයකින් ඉතින් අරකට කරන්න ඕනේ මේකත් කරන්න ඕනේ දෙන්න නැගිටින්නත් ඕනේ පරයන්කට යන්නත් ඕනේ සක්මුණට යන්නත් ඕනේ දිනදා ජීවිතේ සතිය පවත්වන්නත් ඕනේ නේද? බැනුන් අහන්නත් ඕනේ වැඩ ගොඩක් තියෙනවානේ. ඉතින් අන්තිමට මොකුත් නැහැ නේද? වෙන වැඩේට නිකන් වෙන්න ඉඩ දීලා නිකන් බොහොම සාවධානව සිටීමක්. ඒතර දැන් නිකන් අර වීර නැහැ වගේ නිකන් පේන්නේ නිකන් බැලුවා බැලුවා මට පේන්නේ මම මොනසේ නිකන් වීරයක් කරන්නේ නැහනේ. පරයන්කට එන්නේ නැහනේ. ඉස්සර වගේ නිකන් අර මේ නැහනේ මේ දැන් මේ භාවනා කරන ගතියක් කියලා එහෙම හැඟෙන්න පුළුවන්. බලන්නුනේ හිතේ තත්ත්වක හොඳ නේද? ඒතර හිත සංසිඳිලා නම් හිත තියෙනවා නම් අර සමාධිමත් තත්වයකම ඒ කුසලතා ටික දැන් හිතේ රැඳිලා නම් යායි දඟලන්න දෙයක් නැහැ. ඉතින් දැන් ඒ වමනා කරන හැකියාව යාතුල වැඩිලා තියෙනවා නේද? යාටද තේරෙන අතර මේ රාගයෙන් කලින් වගේ බැටකන්නේ නේද? ද්වේෂයෙන් කලින් තරම් බැටකන්නේ අවිද්‍යාවකින් බැටකන්නේ. ඉතින් හිතේ ඒ සාවධාන ගතිය, සංසිඳිච්ච ගතිය, නිශ්චල ගතිය, ඇතුලේ කතාව සමනය වීම, විතරක සමනය වීම, ප්‍රපංච සමනය වීම වගේ පැතිවලින් ඒ ආනිසංස වලින් එයාට දැනෙන්න ඕනේ මේ භාවනාවකින් අපි බලාපොරොත්තු වෙන මූලික කුසලතා ටික ආනිසංස ටික දැන් මේ හිතට ලැබිලා තියෙනවා නේද? අපි බලන්න ඕනේ මේ මොකටද අපි මේ භාවනා කළේ නේද? දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් ඊයේත් අපි ඕක තමයි කතා කළේ. දැන් මේ ප්‍රපංච සමනය කියන එක දැන් අපේ හිතවල කෙලෝරක් නැති කියවිල්ලක් නේ තියෙන්නේ. පුංචි දෙයක් ලොකු කරගන්නවානේ, 17 කල්පනා කරනවානේ නේද? හිතට වද දෙනවානේ අපි නිරන්තරයෙන්ම, වද දෙදී වද දෙදී කල්පනා කල්පනා කල්පනා, කෙලවරක් නැති කල්පනානේ. දැන් එතකොට මේ කෙලවරක් නැති කල්පනා සෑහෙන්න අඩු වෙන්න ඕනේ අපි තුල. ඒ කියන්නේ අපි නිවරදිව විපස්සනාවක් සමතයක් ගොඩනගා ගත්තනම් වඩා ගත්තනම් දැන් නිකන් අර සාමකාමී මනසක්, සංසිඳිච්ච මනසක්, බොහොම සුවසේ සැනසille වාසය කරන්න පුළුවන් මනසක් අපිට ලැබෙන්න ඕනේ. නැත්තම් මොකදද මේක නේද? ඉතින් බුදුහාඳුර නිවීමක් කියලා පෙන්වන්නේ නිෂ්ප්‍රපංච தත්වයක්නේ. ඒ නිසා ප්‍රපංච දුරු කර ගැනීම කියන එක හිතේ හරිම සහනශීලී, සාමකාමී, සතුටුදායක, නිෂ්කලංක, නිශ්ශබ්ද වාතාවරණයක් ගොඩනගා ගන්නවා කියන එක ඒක හරි මනසට අවශ්‍ය කරන මේ හරි හරි අපි කියමු මේ සෞඛ්‍ය සම්පන්න අවස්ථාවක් නේද? හරිම නිරෝගී මනසක් ඒ කියන්නේ. ඒ නිරෝගී මනසක් අපිට පොඩ පොඩ භාවනා හරහා ලැබෙනවා නම් ඒකන අපි සතුටු වෙන්න ඕනේ. ඒක අපි අගේ කරන්න ඕනේ. අපි තව තව ඉල්ල 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 යම නෙමෙයි එහෙනම්. එතෙන්දි මේ අවශ්‍ය කරන කුසලතා ටික පොඩ පොඩ සකස් වෙලා එනකොට ඒක මම නිවරදිව හඳුනගෙන ඒ අවශ්‍ය කරන පරිද්දෙන් ඒවා සකස් කරගන්න එක නැත්තම් ඒ අවශ්‍ය කරන වීරය පවත්වන එක තමයි නුවණක් වෙන්නේ. ඊට පස්සේ දැන් ඒත් ඉතින් වැඩේ ඉවර නැහැ. මේ rahat වෙලා නෙමෙයි. ඒත් ඉතින් අර දිගට දිගට දැන් යන රටාව වෙනස් වෙනවා. දැන් හිතන්න දැන් ඕක සාමාන්‍යයෙන් ඔය මේ බටහිර පැත්තෙන් කියන්නේ අපි doing mode එකෙන් being mode එකට මාරු වෙන්න ඕනේ. අපි හිතේ නිකන් doing mode එක. අපි හැම තිස්සම කරනවා. අරක කරන්න ඕනේ, මේක කරන්න ඕනේ, තටමනවා කියලා කියන්නේ. striving කියන්නේ පුදුම විදිහට මේ අධික වීරයක් යොදන මානසිකත්වයක අපි හිටියේ. කරනවා කියන මානසිකත්වය අපි හිටියේ. දැන් යන්න ඕනේ කෙරෙන්න ඉඩ දෙන මානසිකත්වය. දැන් මේක නිකන් කෙරෙනවා. වැඩේ වෙන්න ඉඩ දෙන. just be. මට මුකුත් කරන්න දෙයක් නැහැ. මට තියෙන නිකන් හුදු බලා සිටීමක්. මට තියෙන නිකන් ඒකට අනුයාත වීමක්, අනුගත වීමක්. අන්න ඒ වගේ නිකන් මේ අපේ භාවනාව කරන පැත්තෙන් කරන පැත්තට මාරු වෙන්න ඕනේ. ඉතින් ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. මුල් කාලේ තියෙන අධික වීරයක් යොදලා ටිකක් දඟලන ගතියක්, අධික ව්‍යායාමයක් යොදන ගතියක්. හැබැයි පස්සේ මේක නිකන් වීරයකින් තොරව අවම වීරයකින් වෙන වැඩේට ඉඩ දීලා යන්න ඉඩ දෙන ගතියකට මාරු වෙන්න ඕනේ.
අවසරයි සුවන්නස, මේ රමිතාජ් මුතුන් කියපු එකට මේ කට්ටිය සම්බන්ධයි.
ඔව්,
මේ පැහැදිලි කරගන්න. දැන් අර කිවි මුලින්ම අපිට ආරම්භ කාලේ අර මෙනෙහි කිරීමක් කරන්න ඕනි. එතනින් පස්සේ ඒක දිගටම පවත්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට අර ඒකට ලොකු වීරියක් ගන්න ඕනි කියන එක. එතකොට ඒකත් එක්ක දැන් අපි අර සක්මණ ගත්තොත් වම දකුණු වශයෙන් මෙනෙහි කරන එකෝ නැත්තම් ඔසවනවා, ගෙනියනවා, තබනවා ඒ වගේ නැත්තම් ආන පාන සතිය හුස්ම මෙනෙහි කරන එකක් ඕ ගණන් කිරීමක් එහෙම අපි කරනවනේ. එතනින් පස්සේ අර අපි ඒ ගත්තට පස්සේ පවත්වන වීරිය, අර මෙනෙහි කිරීමෙන් ආයාසයෙන් තොරව ඒ කරන වීරිය දිගටම අපිට අර අකණ්ඩව පවත්වන්න නම් නින්දට වැටීමකට විසිරීමකට යන්නේ නැතුව ඒ වීරියත් එක්ක ස්වාමීන් වහන්සේ සතියත් යෙදෙනවා නේද කියලා මට
හිතෙනවා.
එතකොට ඒකත් එක්ක හරි ඉදිරියට පවත්වනවා මේ නිකන් අර කියන්නේ කරන්නෙක් නැහැ.
කරන්නෙක් නැහැ
අර හේතු ඵල විදියට. එතකොට පුද්ගලයන් තොරව හේතුක ඵලයක් විදියට යනවා නේද කියලා මට අර සුවහනති කිවි. දැන් අර ලොකු සුවහනති කිවි අර උපමාව මොකක්ද අර රොකට් එකක් ගුවන්ගත කරන්න අර 180ක් විතර ගුරුත්වාකර්ෂණයෙන් ගන්නේ
යන්නේ.
එතනින් පස්සේ අර චූටි මොකද ඉන්ධන ප්‍රමාණයකින්
පවත්වන
යනවා. ඒ වගේ අර අපි ඒක සතියෙන් වීරිය දෙකින්ම තමයි මේ පුද්ගලත්වයෙන් තොරව අර පවත්වන හොඳ අවදිපත් බවක්
පවත්වගෙන යන්න තියෙන්නේ. සම්පූර්ණ ඇත්ත. ඒ කියන්නේ දැන් ඇත්තටම දැන් සතිමත් බව සමානයි අවදිමත් බව.
එහෙමයි.
ඒ කියන්නේ සතිමත් බව හොඳට හැදිලා නම් එයාගේ හිත හරි සංවේදී හිතක්. පුංචි දෙයක් එයාට හොඳට දැනෙනවා. මේ ඉන්ද්‍රියන් සෑහෙන්න නිකන් හරි ෂාප්, හරිම තියුණුයි. හරි අවදියෙන් ඉන්නේ. එතකොට ඒ නිසා එයා හුඟක් වෙලාවට ඒ සතිමත්තාව හොඳට තියෙනවා නම් තියුණුව තියෙනවා නම් නින්දට වැටෙනවා කියන එක හරි අවම වැඩක්. ඒ කියන්නේ නින්දට වැටෙන තියෙන අවකාශය හුඟක් අඩුයි. ඒ කියන්නේ හිතන්න පරයන්කේකදී අපිට මුලදී නින්ද ගියා. හැබැයි පොඩ පොඩ සතිය පණ ගහලා එනකොට නින්ද යන ගතිය අඩු වෙනවා. නින්ද යන ගතිය අඩු වෙලා නැත්තම් නින්ද යන්න ඔන්න මෙන්න තියලා එයාට හැඟෙන්න ඕනේ මෙන්න මේ මට්ටමට එනකොට නිය නින්ද යාගෙන එනවා. මෙයා නිය අමුතු විදිහේ මෙයා ප්‍රතික්‍රියාවක් හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඉස්සරනම් ගානට ලස්සනට පෙළ ගැහිලා තිබුණා හිත මේ කර්මස්ථානේ. හැබැයි මෙන්න මේ හරියට එනකොට නිකන් ආය නිකන් හිත කලකොල වෙනවා. නිකන් අනවශ්‍ය අරමුණු වලට යනවා. නිකන් කිසි තේරුමක් නැති ඒවා ටිකක් එනවා. ඔන්න දැන් නින්දර යන්න ළඟයි කියලා නිකන් අර හිත පිළිබඳ පොඩ පොඩ සංවේදී භාවය සතිමත් භාවය වැඩි වෙන්න ඒ නින්ද යන්න ආසන්නයේදී හිත දක්වන ප්‍රතිචාරය පිළිබඳ හැඟීමක් යාට ඇති වේවි. ඒ අනුව ඒක අඳුන ගන්න පුළුවන් වේ. ඒ නිසා දැන් සතිය දියුණු වීම අත්‍යවශ්‍යයි ඔය කියන අවස්ථාවේදී. සතියේ දැන් එතනත් අනිත් පැත්තෙන් හිතලා බලන්න. දැන් අපි මුලදී තියෙන්නේ නිකම් බලෙන්ක පවත්වන සතියක්නේ. නේද? අපි නිකන් සතිමත් වෙනවා කියලා අපි නිකන් බලෙන් පවත්වන සතියක් නියන්නේ. වම කියනවා, දකුණ තියනවා, මේ දත් ටික මදිනුන සතිමත් වෙන්න කියනවා නේද? ඇවිදිනකොට සතිමත් වෙන්න කියනවා, හුස්ම රැල්ලේ සතිමත් වෙන්න කියනවා. දැන් මේ බලෙන් පවත්වන සතියක් වගේ දෙයක්නේ මුලදී තියෙන්නේ. පස්සේ එහෙම එකක් නැහැ. දැන් කොහොමත් සතිමත්. නේද? ආයි අමුතියෙන් සතිය පවත්වන්න කියලා දෙයක් නැහැ. ඉබේ නිකන් සතිමත් වෙලා නේද? ඒ නිසා ඒ සතිමත් භාවය නිකන් රැකිලා තියෙනවා දැන් හිතේ. ඉතින් එතන පවා වෙනසක් තියෙනවා නේද? ඒ නිසා මුලදී වීරයකින් පවත්වන සතියක් තිබුණේ දැන් තියෙන එහෙම එකක් නෙමෙයි. දැන් තියෙන්නේ නිරායාස සතියක්. ඉබේ පවතින සතියක්. දැන් සාමාන්‍යයෙන් වචනයක් දිට effortless mindfulness කියලා. ඉතින් එතනම වීරයයි සතියේ දෙකේ සම්බන්ධය පෙන්වනවානේ. මුලින් තියුණේ effortful mindfulness. වීරයෙන් පවත්වන සතිමත් බවත් තමයි මුලින් තියුණේ. පස්සේ තියෙන්නේ වීරයකින් තොරව පවත්වන සතිමත් බව. හරි නිරායාස සතිමත් බව. තමයි එන්න තියෙන්නේ. ඒ නිසා අපි මේ මනසේ සිද්ධ වෙන ಗುಣධර්මවල විපරිණාමයක් අපි තේරුම් ගන්න ඕනේ. සතිය දියුණු කරන එක වැදගත්. හැබැයි සතිය දියුණු කරද්දී කොහොමද මේ සතියේ සිද්ධන විපරිණාමය? මුලදී නිකන් හරි අමාරුවෙන් බල කළා, හිර කළා, අමාරුවෙන් සතිය පිහිටවා ගැනීමක් කරන්නේ. පස්සේ එහෙම දඟලන්න දෙයක් නැහැ. දැන් සතිය තියෙනවා යාට. නේද? උදේ නැගිට ගමන් සිහියෙන් ඉන්නේ. නැගිට නිකන් අවදි වෙච්ච ගමන් මේ ප්‍රകൃතිය ඉන්නේ. දැන් ආයේ මුකුත් නැහැ. මේ අතීතයට ගිහිල්ලා පැටලිලත් නැහැ. අනාගත කල්පනාවල වැටලිලත් නැහැ. හොඳට වර්තමානයේ තමන් දන්නවා. දැන් මේ ඇඳුමුඩ වාඩිලා ඉන්නවා. දැන් ඔන්න නැගිටිනවා. දැන් ඔන්න මේ වැසිකිළියට කැසිකිළියට යනවා. මේ ඔක්කොම දැන සිද්ධ වෙනවා. ඉතින් ආයේ දඟලලා සතිය පවත්වන්න දෙයක් නැහැ. දැන් සතිය නිකන් තමා තුළ පිහිටලා දැන්. අන්න ඒ වගේ. ඒතර මේ සතිමත් භවයේ උනත් තියෙනවා යම්සි විපරිණාමයක්. මේ ඔක්කොම ඉන්ද්‍රිය ධර්මයන්ගේ යම්සි විපරිණාමයක් තියෙනවා. අපි කතා කරන ඉන්ද්‍රිය ධර්මයන් ඔක්කොම එක හැමදාම එක විදිහට තියෙන දේවල් නෙමෙයි. සතියේත් යම් විපරිණාමයක්, වීරයේත් යම්සි විපරිණාමයක්, සමාධියේත් යම් විපරිණාමයක්, ශ්‍රද්ධාවේ විපරිණාමයක්, ප්‍රඥාවේ විපරිණාමයක් සිද්ධ වෙනවා. අපි ඒක තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන එතකොට අපි ටික ටික මුහුකුරා යාමක් වෙනකොට සතිය නිකන් ඒක බොහොම සරල, හරිම සුඛනම්ය, નિરાයාස සතියක් බවට පත් වෙන්න ඕනේ. වීරයත් එහෙමයි. අඛණ්ඩ වීරයක් තියෙන්න ඕනේ. අනිවාර්යෙන් තාම මම මේ රහත් වෙලා නැහැ. කෙලස් තාම සහිතයි. මේකේ ආශ්‍රව අනුසය තාම තියෙනවා. වැඩේ නම් ඉවරලා නැහැ කියලා එහෙම වීරයක් තියෙන්න ඕනේ. හැබැයි වැඩේ කරන වෙලාවට අපි දුන් සක්මනක් පරයන්කයක් කරනලාට බොහොම අවම වීරයක්. වැඩේට වෙන්න ඉඩ දීමක්. එයාටම වැඩේ කරගන්න ඉඩ දීලා මම නිකන් මේක බලා සිටීමක්. වෙන්න ඉඩ හැරීමක් පැත්තකට යන්න ඕනේ. හොඳයි ප්‍රශ්නීයමයි. වෙන්න පුළුවන්. මුලදී නිකන් අර දැන් සක්මනකදී පරයන්කේදී දුනත් මුලදී පොඩ්ඩක් අර හිතේ තිබුණා නම් පොඩ්ඩක් කලකොල වෙලා නේද වික්ෂිප්ත භාවයක් තියුණා නම් ඒක පොඩ්ඩක් ආයි හදලා මෙතෙන්ට අරගන්න පොඩි වීරයක් අවශ්‍ය වෙයි. ඒ අපි යොදන ආයාසයත් අපි තුල කුසලතාය වැඩෙන්න අඩු වෙයි. ඒ කියන්නේ මුලදී අපිට සෑහෙන වීරයක් දරන්න වෙනවා මෙයාව හරි පාරට දාගන්න. පස්සේ එච්චර දඟලන්න ඕනේ නැහැ. පැය බායක්කින් කලින් කරපු එක දැන් ඔන්න විනාඩි 15න් මෙතන රැකියට වැටෙනවා. නේද? විනාඩි 10න් දැන් ගන්නට ඔන්න හුස්ම රැල්ල සංසිඳිලා. හිතන්න දැන් අපි පැයක් තිස්සේ වෙහෙසලානේ ඉස්සර කාලේ අපි තමු හුස්ම රැල්ල සංසිඳුනේ. දැන් එච්චර නැහැ විනා හුස්ම රැල්ලි 2 3 බලනකොට ඔන්න හුස්ම රැල්ල සංසිඳිලා. අන්න ඒ වගේ. ඒතර අපේ මේ භාවනාවේ සිද්ධ වෙන දියුණුව අපි තේරුම් ගන්න ඕනේ. නේද? කලින් මම මෙච්චර උත්සාහවන්ත වුණා මේක සමනය කරගන්න. විතර්කසික සමනය කරගන්න. ප්‍රපංච වලින් හිත මුදව ගන්න. දැන් නම් එච්චර දෙයක් නැහැ. හුස්ම රැල්ලයි 2යි බලන්න ඕනේ හිත සංසුන්.
අවසරයි සෝයන් වහන්ස. වීරිය සහ නින්ද ගැන කරුණු දෙකක් තියෙනවා ඉදිරිපත් කරන්න. අපි හැම දෙයකටම මුලින් වීරියක් වඩනවා, වීරියක් ගන්නවා. ඉස්ලාම් ඉදින් උපදුණයන් පස්සේ නැගිටලා දනගාලා ක්‍රමක්‍රමයෙන් වීරිය අරන්නේ මෙතත් දෙටෙන්නේ. ඒ වගේ වීරිය ගත්තට යම් කිසි අවස්ථාවකදී වීරිය කියන එක සතිය අතට අරගෙන වීරිය නැතු වෙනවා. වීරිය කියන එක නැතු වෙනවා සතිය තමයි බලවත් වෙන්නේ. සතිය බලවත් වෙනවා එතකොට වීරිය කියන එක නිකන් දැකීමක් තියෙනවා. ඒ දැකීම තිබුණාට වීරියක් වීරිය කියන එක නැතුව සතිය තමයි ඒක මෙහෙවන தത്വෙට වීරිය ගෙන යන தത്വෙට ඇති වෙන්නේ කියලා අදහසක් තියෙනවා. ඒ වගේම නින්දෙදිත් අපි හොඳට බලන් ඉන්නකොට පරයන්කේදී හරි සක්මනේ නිදා ගන්න යන අවස්ථාවේදී හරි සතිය තියෙන නිසා මේක හොඳට තේරෙනවා. සතිය සියුම් වුණාම තමයි මේ ගොඩක් දැනෙන්නේ. මම ටිකක් මේ ගැන බැලුවා මේ කාලෙක ඉඳලා මට හොඳටම වැටහුණ දෙයක් තමයි මේ ඒ නිින්ද එන අවස්ථාවේදී නිින්දට යන අවස්ථාවේදී හොඳට බලන් හිටියොත් තමන්ට තේරෙනවා ලොකු ඩ්‍රම් එකකට එක සැරයක් ගැහුවාම එන සද්ද වගේ සද්දයක් නිකුත් වෙනවා. ඒ වගේ
නිින්ද යන ඩ්‍රම් එක ගහනවාද?
නෑ නිකන් ඇතුලෙන් එන්නේ ඒක. කම් ඇතුලෙන් එන්නේ අර කනේ යුෂ්ටි කිනාලේ ඇරිලා වගේ ඇතුලෙන් නිකන් බොම් ගාලා සද්දයක් නිවිගෙන යනවා. ඊට පස්සේ ඊට වඩා අඩු සද්දයක් එනවා. ඒ පළවෙනි එකට වැඩි අඩුවෙන්. ඒ වගේ ක්‍රමක්‍රමයෙන් අන්තිම අවස්ථාව හොයාගන්න බෑ නිින්ද යන නිින්ද ගිහිල්ලා. හොයාගන්න බෑ අර වගේ නිවෙන සද්දයක් අර වැගුම් බහිනවා නිකන් ඒ වගේ කය නිවෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ වගේ නොඑක් නොඑක් අයුරින් ඔක දැනෙන්න පුළුවන්. ඒ වගේ අදහස් දෙකක් තමයි සානත ඉදිරිපත් කරන්න තියෙන්නේ.
වෙන්න පුළුවන් ඉතින්. ඒ කියන්නේ දැන් අපි දැන් ඒ කියන්නේ මනස එක්තරා අන්දමක සංසිඳීමකටත් ලක් වෙන්න ඕන නිින්ද යන්නත්. නේද? දැන් අර එක්තරා අවස්ථාවකදී දැන් අර මාර්ය ඇවිල්ලා බුදුහාඳුරන්ට නිකන් අභියෝග කරන්නේ. ඇයි මේ නිදාගන්නේ කියලා. ඉතින් බුදුහාඳුර කියනවා ඉතින් මට ප්‍රශ්නයක් නෑ. මගේ කෙලෙස් ඔක්කොම නේද? සංසිඳලා තියෙන්නේ. ඉතින් මට සුවසේ නිදාගන්නන් අතර මමත් එක්කෙනෙක්. ඒ නිසා කෙලෙස් වල බරක් කෙලෙස් වලින් එන වෙහෙසක් නැත්තම් ඔන්න සුවසේ නිදාගන්නත් පුළුවන්. ඒ නිසා අපි දැන් භවනා කරන පිරිසක් වශයෙන් බලන්න ඕනේ දැන් නිදාගන්න යනකොටත් හිත පුළුවන් තරම් අර සංසිඳවගෙන නිදාගන්න. නේද? කෙලෙස් බහුලව කෙලෙස් බරිතව වික්ෂිප්ත මනසකින් නෙමෙයි අපි නිදාගන්න තියෙන්නේ. හුඟක් වෙලාවට අපි උත්සාහන්ත වෙන්න තියෙන්නේ නිකන් කෙලෙස් සංසිඳවගෙන නිදාගන්නවා. මම මේ කියන්නේ එක පාටම අපිට රහත් වෙලා නිදාගන්න බෑ. අපි අද දවසේ සක්මන පරයන්කයක් කළා යම්සි ප්‍රතිඵලයක් භුක්ති විඳනන් අන්නේ ප්‍රතිඵලය නැවත ළඟා කරගෙන නිදා ගන්න පුළුවන් නේද? අන්නේ වගේ අපි නිකන් නිින්දත් එතකොට නිකන් යම්සි නිකන් අර තීන මිද්දේටම බර වෙච්ච එකක් නෙමෙයි නිින්ද යනකම් අන්න කමටහනක ඉන්නවා නේද? නිදාගත්ත ඉරියව්ව තුළ සැතපෙච්ච ඉරියව්ව තුළ අපිට කමටහනක් වඩා ගන්න පුළුවන්. ඉතින් නිින්දත් යාවි හිමීට මේ කමටහනත් වැඩිලා. ඒ නිසා අර දැන් ටිකක් ගැඹුරකට යනකොට හිත තුළ නීවරණ බහුල නම් කෙලස් බහුල නම් නිින්ද යනවා කියන එක වෙන හේකුත් නැහැ. එතකොට තවන්නේ හිත ඉල්ලාවි මට බෑ නිදාගන්න මේ හිත දැවෙනවා නේද? ආයෙත් ඉතින් පරයන්කට ගිහිල්ලා ලක්මනකට ගිහිල්ලා ආයෙ හිත පොඩ්ඩක් තැම්පත් කළා කූල් කළා තමයි ඇදර ගෙනලා දාලා තින්නේ. එතකොට නම් දොයි තමයි. වෙන්න ඒ වගේ දෙයක් තමයි මටත් හිතෙන්නේ. ඔව් දැන් අපි සාමාන්‍යයෙන් අර මේ සතිපාසලේ එහෙමත් පෙන්වන්නේ අර මේකට තට්ටු කරන්නේ නේද? මොකද්ද සිංගින් බෝල් එකට තට්ටු කරාම ඒක නිකන් නින්නාද දීලා අන්තිමට ෂේ වෙලාම යනවනේ. තේෂේ වෙලාම ගිහිල්ලා හිත ඒකත් එක්කම තියාගෙන හිටියා නම් එහෙම ඉතින් හිත තැම්පත් වෙනවා. ඒතර හිතේ තැම්පත් වීමක් අවශ්‍යයි නින්ද යන්නත්. ඒතකොට හිත තුළ අධික වීරයක් තියෙනවා නම් නින්ද යන්නෙත් නැහැ. එහෙමත් දෙයක් තියෙනවා. නේද? අපි ඕන්ට වඩා උත්සාහ කළා වීරය යොදලා එහෙම තියෙන වෙලාවට නින්ද යන්නෙත් නැහැ. ඒතර මේ නින්ද කියන එකත් එකාතකින් අපේ මනසේ සමබරතාවයක් නිරූපණය වෙනවා අපි භවනා කරන්න ගත්තාම. දැන් අපි හිතමු එහෙම නැති වික්ෂිප්ත මනසක් තියෙන කෙනෙක්ටත් ඉතින් ඔහෙ නිින්ද යන ගතිය තියෙන්න පුළුවන්. නමුත් හිත වැඩිලා සතියෙන් ටිකක් ආඩ්‍ය වෙලා එනකොට ඒ මනසයිල වෙනමම පැත්තකින් යන්නේ. උතර එයාට මේ ඔක්කොම ටික ගන්නට සකස් වෙලා තියෙනවනම් තමයි නිින්ද යන්නේ. නැත්තම් මේ මොනවා හරි කඩතොල්ලක් හිතේ තියෙනවනම් ඕකම මතක් වෙවි තියෙනවා. ඕකම නිය වද දෙනවනේ. නැ හිතේ කාමච්ඡන්දයක් තියෙද නිින්ද යන්නේ නැහැනේ. නේද? හිතේ ව්‍යාපාදයක් එහෙම නැත්තම් මොකක් හරි සැකයක් විචිකිච්ඡාවක් තියෙද නිින්ද යන්නේ නැහැ. ඉතින් ඒ ටික සෑහෙන්න අඩු වෙලා සමබර වෙලා තියනනම් අන්න බොහොම සුවසේ නිින්ද යනවා. මම කියන්නේ අර සුවබර සුවසේ යන නිින්දක් කියන එකේදී අපිට නීවරණ අඩු වෙන්න අවශ්‍යයි ඒක පැත්තකින් නිින්ද යන්න කියන එකත්. පරයන්කේ නම් නිින්ද යන්නේ ඒක නෙමෙයි ඉතින්. පරයන්කේ කියන්නේ නිින්ද නොයා යුතු තැනක්. ඒත් ඉතින් නිින්ද යන්න පුළුවන් අර මේ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් තියෙන තාම සමබරතාවයක් නැතුව තීන මිද්දේට බර වීම නිසා නිින්ද යන්න පුළුවන්. ඒ නිසා අපි හිතේ සමාධියක් එහෙම හැදලා එනකොට අපි බලන්න ඕනේ මේ සමාධිය තුළ අවදි බවක් තියෙනවද? නේද? ඇතම් කෙනෙක් කියන්නේ නේ මම මොකද්ද එකක් වෙනවා මම දන්නේ නැහැ. පැයකට විතර පස්සේ ඔන්න මට 100 ආවා. ඉතින් එතන සතිය මදි. සතිය දුර්වලයි. අපේ මොකද්ද කියන මේ සම්පජඤ්ඤය මදි. එතකොට අර සමාධිය විසින් නිකන් හිත සංගවලා. හිත නිකන් නිද්‍රෝපගත තත්ත්වයක ඉඳලා තියෙන්නේ unconscious. ඒක නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සතෝ සම්පජානෝ. හැමතිස්සෙම මේ සතෝ සම්පජානෝ. සතිමත් ඒ වගේම සම්පජඤ්ඤයෙන් යුක්තයි. දැනුවත් බවෙන් යුක්තයි. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය නිතරම සතියෙන් සහ සම්පජඤ්ඤයෙන් යුක්ත මාර්ගයක්. එතකොට නිකන් ඒක සමාධියෙන් හදාගත්ත මෝහණයක් නෙමෙයි මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඒකයි අපි මේ මේ දේවල් වල තියෙන දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගයේ තියෙන යම් යම් සුවිශේෂී ලක්ෂණ අපි තේරුම් ගත යුතුයි. ඒ සමාධියෙන් යම් සෝයක් ලබන්න පුළුවන්. හැබැයි ඊට වඩා බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන්නේ සතෝ සම්පජානෝ. ඊටම ගැඹුරු සූත්‍රවල පවා දැන් මේ මහා ශුන්‍ය සූත්‍රයේදී පවා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඒකයි ඉතිහ තත්ත සම්පජානෝ හෝති. ඉතිහ තත්ත සම්පජානෝ හෝති. මේ ගැඹුරු අවස්ථාව ගැන කතා කරන්නේ. හැබැයි දැනුවත් බව තියෙනවා. නැතුව මේ අසඤ්ඤී වීමක් නෙමෙයි මේ පෙන්වන්නේ. සඤ්ඤීවම ගත කරන අවස්ථාවක්. ලොකු ගැඹුරක් තියෙනවා. ඉතින් ඒ කියන කරන ප්‍රකාශවල දැන්
ස්වාමින්වහන්සේ මේ රොකට් එකේ උදාහරණයක් ගත්තොත් දැන් අර මේ අඩු ඉන්ධන මට්ටමේ ඥාන මට්ටම තියෙනවානේ.
හරි.
එතකොට ස්වාමින්වහන්සේ අපිත් අර දැන් ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා, ඉන්ද්‍රිය පහ සමව යන අවස්ථාව තියෙනවනේ දැන් අර අධික වීරියකින් ඇවිල්ලා. එතකොට යම් කිසි දුරක් ගිහිල්ලා ආයි පොඩි ජවයක් ඕනේ වෙනවානේ ස්වාමින්වහන්සේ පොඩි අර ඒ යම් කිසි නිකන් සරල රේඛියව අපි යනවා ඒ ඉන්ද්‍රිය සමත්වයේ තුල. ඊට පස්සේ හිත ඒ ගත්ත වීරියට අදාළව ඒ ඉන්ද්‍රියට අදාළව ප්‍රඥාවත් වැඩිලා යම් කිසි දුරක් යනවා. ආයිට පස්සේ අපි යම් කිසි උත්ප්‍රේරණයක් දෙන්න ඕනේ හිතට. ඊට පස්සේ
නැත්තම් ඒ යන යෑම අඛණ්ඩව යෑම සඳහා පුංචි වීරයක් විතරක් දිගට තියාගෙන යනවද?
ඔව් අන්න ඒ වගේ තමයි. ඔව්.
ඒත් හිතන්න දැන් වාහනයක් අපිටම ඉහෙළම ගියර් එකකට දාලා යනවා. එතෙන්දිත් එයාට යම්සි ඉන්ධන ප්‍රමාණයක් අවශ්‍යයි. හැබැයි අර ෆස්ට් එකේ ඉන්ධන ප්‍රමාණය නෙමෙයි. ඒටවත් තාම අඩු ඉන්ධන ප්‍රමාණයක් අවශ්‍යයි. හැබැයි ඒක පවත්වා ගැනීම සඳහා පමණයි අවශ්‍ය වෙන්නේ.
මම ඉදිරියේ දෙකක් අද්දගලා තියෙනවා. ස්වාමීන් වහන්සේ කිව්වේ එකයි. ඒ කారణ යන්නේ කෙනාට නිකන් පොඩි තල්ලුවක් දෙනවා. සමහරක් වෙලාවට එක්කෝ හිත උද්දච්චර යන වෙලාවට ඒකට අදාළ බෙහෙත දෙන්න ඕනේ. එක්කෝ හිත හැංගෙන වෙලාවල් තියෙනවා. එහෙමත් නැත්නම් වෙන මොකක් හරි මේ විතර්කයක් එනවා. එතකොට ඒ දෙයට අදාළ දුන්නාම ඒක විතරක් පොයින්ට් කරලා දුන්නාම ආයි අර පහ සම වෙනවා. එතකොට ආයි ඒ විදිහට පහ සම වෙලා යනවා. ඒ විදිහ හරිනේ ස්වාමීනි.
හරි. අනිවාර්යෙන් හරි. ඒ කියන්නේ දැන් මෙතෙන්දී අපි අදහස් වෙන්නේ නැහැ. දැන් එයාට යන්න දෙන්න කිව්වහම අපිට කියන්න බෑනේ මේ මරණය දක්වාම දැන් හරි ලස්සන්ට මේ විදිහටම යනවා කියලා. නේද? ඉතින් ආයි මේ අපි මේ මෙහෙම දැන් ගාන්න මෙයා හදාගත්තා. සමබරතාවය හදාගත්තා. නමුත් අතරමඟදී ආයි කඩතොල්ලක් එන්න පුළුවන්. නේද? එක්කෝ ලෙඩක් දුකක් හැදෙනවා. නැත්නම් කව කෙනෙක් ඇවිල්ලා පොඩ්ඩක් මොකක් හරි ප්‍රශ්නයක් ඇති කරනවා. ඉතින් ඒ වගේ ආයි හැලහැප්පීම් වෙනවනේ අපේ හිත මේ ජීවිතය තුළදී. අටලෝ දහමට අපිට මුහුණ පාන්න සිද්ධ වෙනවානේ. ඉතින් අටලෝ දහමට මුහුණ පාන්න નિરાයාසයෙන් සිද්ධ වෙනකොට ආයිත් පොඩි පොඩි සුසර කිරීම අතරමඟදී කරන්න වෙයි අනිවාර්යයෙන්ම. ඒ නිසා අපි එක අවස්ථාවක හිතන්න දැන් අද දවසේ අපි හොඳට හිත සමබර කරගෙන කටයුතු කළා. වැඩිත් හොඳට සිද්ධ වුණා. ඉතින් ඒකෙන් ගැරන්ටි කරන්න බෑ හෙටත් එහෙමයි කියලා. නේද? වෙනස් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. එකම පරයන්කේ පවා අපි ගාන්ට ඔන්න සම්බර වෙච්ච අවස්ථාවක් දුර පවත්වගෙන ගියා. හැබැයි මම එතන තමයි යෝගාචරයේ දක්ෂතාවය තියෙන්නේ. නේද? කොතරම් කාලයක් මේ සමබරතාවය යාට දිගට පවත්වන්න පුළුවන්ද? ආයිත් මොකක් හරි මෙතනදී වෙනස් වීමක් සිදුවීම නිසා ආයි මේවා උඩ යට යෑම සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අනිත් පැත්තට කියන්න වෙන්නේ ඔන්න ඒ උඩ යට යෑම අඩුවීම තමයි අපේ දියුණුව කියන්නේ. ඒකනේ තාදී ගුණයක් කියන්නේ නේද? දැන් බුදුරජාන් වහන්සේගේ රහතන් වහන්සේලාගේ තියෙන තාදී ගුණේ වශයෙන් පෙන්වන්නේ මොකද්ද? මේ අටලෝ දහමට ලක් වෙනවා. ඒක නවත්තන්න බෑ. හැබැයි උන්වහන්සේලාගේ මනස අකම්පිතව තියෙනවා. එතනනේ තියෙන්නේ නේද? අපිට වෙන්නේ මොකද්ද? අපිත් මේ අටලෝ දහම හරහා යනවා. හැබැයි අපි උඩ යට යෑමට ලක් වෙන්න පුළුවන් නේද? සැප විඳිද්දී ඔන්න ඕන්ට වඩා ඉපිල යාමක්, ඕන්ට වඩා සතුටු වීමක්. ප්‍රශංසාවක් ලබද්දී ඕන්ට වඩා සතුටු වීමක්. ලාභයක් ලැබෙද්දී ඕන්ට වඩා සතුටු වීමක්. ඊට පස්සේ අනිත් පැත්තට අපිට අලාභය සිද්ධ වෙද්දී දුකකටපත් වුණාම නින්දාවට ලක් වුණාම ඔන්න කඩා වැටීමක්. එතකොට මේ සාමාන්‍ය මනසේ ඔන්න ඒ වගේ මේ ලොකු දෝලනයක් තියෙනවානේ. නමුත් රහතන් වහන්සේ කෙනෙක්ගේ එහෙම නැහැ කියනවා. බුදුරජාන් වහන්සේගේ එහෙම නැහැ කියනවා. මේ දෝලනේ හරි අඩුයි. එතකොට කොයිතරම්නම් ප්‍රශ්න ඇති වුණත් කොයිතරම්නම් මේ අටලෝ දහම කරහා ගියත් බොහොම මැද ඉන්න ගතියක්, මනසේ අකම්පිත ගතියක්, ඊවන්නස් එකක් තියෙනවා. නේද? එතන තමයි අපිට එනවා එන්න තියෙන්නේ. ඒත් අපි මේ දහමන් දියුණු කරන්න අපි බලන්න ඕනේ මේ උඩ යට යම් නිකන් දැන් අඩු වෙලා උඩ යට ගියත් ඉක්මනට නැවත මැද්දට එන්න පුළුවන් කමක් එහෙම තියනවා. රෙසිලියන්ස් කියලා කියන්නේ නේද? උඩ යට යන්න පුළුවන් හැබැයි ගියත් හරි ඉක්මනට ආයෙත් මැද්දට ගන්න පුළුවන් බව. උන් වගේ පැති වලින් අපි තේරුම් ගන්න ඕනේ මේ මනසේ සිදෙන දියුණුව. නැතු අපි මේ පැය ගාණක් ඉඳීමම නෙමෙයි මෙතෙන්ද වැදගත් වෙන්නේ. මේ ජීවිතයේ මුහුණ පාන විවිධාකාර ප්‍රශ්නවලදී කතරම් ඉක්මනට අපිට නැවතත් මැද්දට එන්න පුළුවන්ද? හිතේ තැනට ආපහු එන්න පුළුවන්ද? නේද? හිතන් දැන් අපි අසනීපයක් වුණා. ඔන්න ඉස්පිරිතාලයකට යන්න වුණා. එතෙන්දී දැන් වේදනාවකින් අපි ගත කළා. නේද? බෙහෙත් විද්දා, බෙහෙත් දුන්නා. ඒකටත් නිින්ද ගියා. වෙන්න පුළුවන් නේද? නේද? දැන් ඔන්න ආයි අපි සුවපත් වෙලා ආවා. දැන් මට කොච්චර ඉක්මනට ආයි මං හිතේ තැනට එන්න පුළුවන්ද? එන්න පුළුවන්. එන්න පුළුවන්. ඒකයි ඉතින් අර මේ ಗುಣධර්ම ටික අපි කාලයත් තිස්සේ දිනු කරද්දී ඒක නිකන් හිතේ රැඳෙන බවක් දැනෙන්න ඕනේ තමයි. ඉස්සර තනන් දැන් නගලන්න දෙයක් නැහැ. දැන් මේ තියෙනවානේ දැන් නේද? මෙච්චර මං මෙනෙහි කිරීමක් ඕනේ නැහැ. දැන් හිත ඉන්නවානේ මේ පාදයත් එක්ක, ස්පර්ශයත් එක්ක, හුස්ම රැල්ලත් එක්ක. මෙනෙහි කිරීමක් ඕනේ නැහනේ. කියලා නේද අපිම තේරුම් ගන්න ඕනේ තුසලතාවේ දැන් හිතේ රැඳිලා තියෙනවා කියන එක. හොඳයි.
අවසර සයන්ස් සයන්ස් කියන දේ දුන අර තථාගතයන් වහන්සේ දේශනා කරන දේ දුන කියලා සතු සම්පජානී කාර්යය හොති කියලා. එතනේ සම්පජානීය කියන එක සයන්ස් පොඩ්ඩක් තේරුම් ගන්න ඕන. මට ඒ කියන්නේ මට තේරුම් ගන්න ඕන. දෙවෙනි කාරණේ තමයි සයන්ස් අර තථාගතයන් වහන්සේ නැවතත් මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන උච්චාර පස්සාර කම්මේ සම්පජානකාරී හොති කියලා. එතකොට සයන්ස් ඒක ඒ සතිය මොකක්ද සම්පජඤ්ඤය මොකක්ද ඊට පස්සේ ඒ සම්පජඤ්ඤ සතියෙන් කොහොමද ඒක විශේෂ ලක්ෂණයක් ගන්න කියලා සයන්ස් කියන දෙන්න පුළුවන් ලොකු පිංකමක් කියලා දෙන මම කාලයක් තිස්සේ ට්‍රයි කරනවා ඒක හොයාගන්න.
දැන් අපි දැන් මුලින් අහව ප්‍රශ්නේ ගත්තොත් දැන් ඔය මහා ශුඤ්ඤත සූත්‍රය ඊටාම ගැඹුරු සූත්‍රයක් ඊටාම වටනා සූත්‍රයක්. ඉතින් ඒකෙදී බුදුරජාන් වහන්සේ පෙන්නන එකක් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මෙන්න මෙහෙමයි. ඒකේ එක කොටසක් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මෙහෙම කියනවා. තස්සචේ ආනන්ද බික්කුණෝ ඉමිනා විහාරේන විහෙරතෝ විතක්කාය චිත්තං නමති. දැන් මේ ශුන්‍යතා විහෙරණකින් ගත කරනකොට උන්වහන්සේට හිතනවලු මට පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ කියලා. විතක්කාය චිත්තං නමති. සෝ යේතේ විතක්කා හීනා ගම්මා පෝතුජ්ජනිකා අනරියා අනත සංහිතා න නිබ්බිදාය න විරාගාය න නිරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බෝධාය න නිබ්බානාය සංවත්තති සෙය්‍යති දං කාම විතක්කෝ ව්‍යාපාද විතක්කෝ විහිංසා විතක්කෝ ඉති ඒව රූපේ විතක්කේ න විතෙක්කස්සාමීති ඉතිහ තත්ත සම්පජානෝ හෝති. එතකොට මේ නුවණක් ගැනනේ කතා කරන්නේ. එතකොට මුන්නාහන්සේට දැන් යමක් කල්පනා කරන්න උවමනායිලු. දැන් හිතියා නිකන් හිතරියක් කම්මැලි දැන් කල්පනා කරනවා. හැබැයි නුවණින් බලනවා මෙන්න මෙහෙම හිත කෙලසෙන මේ පෘතග්ජනෙන් නිතර හිතන අනාර්ය වූ අනර්ථ සංහිත වූ නේද මන්ට අවැඩ දෙන සිතුවිලි තියෙනවා. හැබැයි මම ඒවා නොසිතිය යුතුයි. ඒතර මෙතන මේ අවදියක් ගැනනේ කතා කරන්නේ. මේ අවදියෙන් නුවණින් තේරුම් ගන්නවා මෙන්න මේ જાතිය විතර්ක තියෙනවා. මේ මොනවාද? කාම විතර්ක, විහිංසා විතර්ක, ව්‍යාපාර විතර්ක. දන්න දෙයක්නේ. ඒතර මෙන්න මේවා මම හිතන එක සුදුසු නෑ. තර්මිතමින් ඉතිහ තත්ත සම්පජානෝ හෝති. ඉතින් ඒ කියන්නේ යාගේ නුවණක් මේ වැඩ කරන්නේ නිකාන් ඔහේ ඉඳීමක් නෙමෙයි. යා නුවණින් දන්නා මෙන්න මේක ඇවිල්ලා නොසිතිය යුත්තක්. මේක ඇවිල්ලා මානසිකරණයක් නොකල යුත්තක්. මේ ටික හැබැයි කමක් නැහැ මානසිකරණයක් කරන්න. මානසිකරණය කළ යුත්තේ මොකද්ද? ඊළඟට කියනවා මේ පැත්ත. යේචේ කෝ මේ යේච කෝ ඉමේ ආනන්ද විතක්ක අරියා නීයානිකා නීයන්ති. තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයය සේයදීතං නෙක්ඛම් විතක්කෝ අව්‍යාපාද විතක්කෝ අවිහිංසා විතක්කෝ. ඒ කියන්නේ යම්සි විතර්කයක් මුල් වෙන්න පුළුවන් තවදුරටත් මේ සසර දුකින් මුදවන්න නේද? හිත තුළ තව නුවණ වඩවන්න. අන්න ඒ බඳු විතර්ක තියෙනවා. නෙක්ඛම් විතර්ක අව්‍යාපාද විතර්ක ඉතිහ ඒව රූපේ විතක්කේ විතක්කෙස්සාමීති ඉතිහ තත්ත සම්පජානෝ හෝති. මෙන්න මේ જાතියව මට හිතුවට කමක් නැහැ. මෙන්න මේ දැන දැන හිතනවා. සිහිය තියෙනවා හැබැයි සම්පූර්ණයෙන් ඒක උනත් පැටලලා දිගින් දිගට යamak නෙමෙයි මේ. සිහිය නැමැති අවකාශයේ ඉඳගෙන හැබැයි දන්නවා මෙන්න මේකයි සිතිය යුත්තේ, මේකයි නොසිතිය යුත්තේ. එතන එතන තියෙන නුවණක් මේ කතා කරන දැනුවත් බවක් තියෙන්න ඕනේ එතනට යාට. මොනවාද මම කල්පනා කරන්න තියෙන්නේ? මොන වගේ විතර්ක හිතුවොත්ද වැඩදායි? මොනව හිතුවොත්ද අවැඩදායි? කෙලසෙන්නේ හිත. එහෙනම් අන්න ඒ නොකෙලසෙන හිතට වැඩක් සිද්ධ වෙන යහපතක් සිද්ධ වෙන දේවල් පමණක් හිතන්න යා වග කියනවා.
දිනසංශයේ ඇඩඩ් වැලියු කියලා මට දැන් සානස් එක්ස්ප්ලেইন කරනකොටම තේරුනේ. දැන් අපි සතිය කියන එක දන්නවනේ. අපිට පොඩි කම්ප්ලেইন්ට්ස් උත් එනවා ඒ ගැන. කියන්නේ නෙගටිව් පැත්තට දාන්න පුළුවන් ඕන විදිහටම.
හරි.
ඒතර මෙතන සායනහස කියන්නේ අර ඇඩඩ් වැලියු විස්ඩම් කියන එක කියලා තමයි මට තේරෙන්නේ. කියන්නේ තද විස්ඩම් එකක් දෙනවා නිකන්. සතිය තියෙනවා බට් තද කරලම ඒතර විස්ඩම් එකක් තියෙනවා. ඒ කියන්නේ කොච්චර අවයනස් එකක් වගේම විස්ඩම් එකක්. ඊට පස්සේ යාර ලොකු සම්මාදිට්ඨියකිනුත්
එයා සමාන වෙනවා. ඔන්නේ පොයින්ට් එක තමයි වැදගත්. දැන් සම්මාදිට්ඨියක් තියෙනවා. ඒතර යා සම්මාදිට්ඨියෙන් දන්නා මේවයි විලා සිටිය යුතු දේවල්, මේ වෙලා නිවැරදි දේවල්, මේ වෙලා වැරදි දේවල්, මේ වෙලා හිත කෙලසෙන දේවල්. මොන මේ කුසලයේ මොකද්ද අකුසලයේ මොකද්ද කියන පිළිබඳ මේ බේසික් සම්මාදිට්ඨිය සහිතයි. ඒතර එතන ඒක වීරය පැත්තෙනුත් පෙන්නනවා. දැන් ඔය මහා චත්තාලික සූත්‍රයේදී එහෙම වීරය පැත්තෙන් පෙන්නනවා හැම තිස්සෙම මේ සම්මාදිට්ඨිය, සම්මා සතිය, සම්මා වායාමය සහිතයි අනිත් අංගවලට. ඒතර එයා හිතන්න දැන් එයා මොකක් හරි විතර්ක කරන්න වුණත් විතර්කේ කරද්දී ආ හැමතිස්සම දන්නවා සම්මාදිට්ඨියට අනුරූපව මෙන්න මේකයිවිල්ලා සිතේ යුත්තක් මේකයිලා නොසිතේ යුත්තක් ඒකයිලා දැනුමක් සම්මාදිට්ඨියක්. ඒ සම්මාදිට්ඨියෙන් හැමතිස්සම එතකොට එයා වීරයක් යදනවා කොහොමද දැන් මේ අනවශ්‍ය විතර්ක ටික අකුසල විතර්ක ටික බැහැර කරන්නත් කුසල විතර්ක ටික විතරක් ලං කරගන්න. එතන තියෙන වීරයක් සම්මා වායාමයක්. හැබැයි දැනුවත් බව සහිතයි සම්මා සතියක්. තොර මේවා තියෙනනේ අමතු අර එකින් එකට එකක් සම්බන්ධතාවයක් තියෙනවා. සම්මා වායාමය, සම්මා සතිය, සම්මා දිට්ඨිය. මේ දෙන්න අතර මේ තුන් දෙනා අතර තියෙන අමතු සංකලනයක්. ඔවුනොන්ට උපකාර කරන ගතියක්. ඉන්ටර්කනෙක්ටඩ්. හරි ලස්සනයි. අතර දැන් මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන ආකාරය බලන්න ඉතින් නේද? අපි අර සතිය ගැන තමයි කතා කරන්නේ. හැබැයි සතිය වඩාගෙන යනකොට හරි ලස්සන්ට වීරයයකට සමබර වීමක්, නුවණයකට ඈඳීමක්, මේ තුන් දෙනා ලස්සන්ට ගැළපීමක් අන්තර් සම්බන්ධතාවයක් ගොඩනගෙන්න ඕනේ අපි තුල, අපේ හිත ඇතුලේ. අන්න රයි. දෙකම දන්නවා.
නොකලියුත් හිතන්නේ නැහැ.
නොකලියුත් හිතන්නේ.
ඔව්. දෙකම දන්නවා.
දෙකම දන්නවා. ඒ කියන්නේ වැරදි දේ මොකද්ද කියලාත් එයා දන්නවා. නිවැරදි දේ මොකද්ද කියලාත් එයා දන්නවා. ඒ නිසා වැරදි දේ මෙනෙහි නොකර ඉන්නවා. නිවැරදි දේ පමණක් මෙනෙහි කරනවා. හොඳයි. ඉතින් අපි ওই පැත්තට අපිට එන්න පුළුවන් කවුද නිරංජා?
අස්සරයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. විමල් කතා කරන්න අත උසවලා තියෙනවා ස්වාමීන් වහන්සේ.
ඔව් කියන්න විමල් මහත්තයා.
අවසරයි ගරු ස්වාමීන් වහන්සේ, අපිට මේ සිග්නල් වල පොඩි පොඩි ප්‍රශ්න තිබ්බත් අපිට මේ අහන්න උත්සාහ කරා. ඇත්තටම වැදගත් කරුණු මේ කීපයක් සාකච්ඡා කරා. මේ වීරිය ගැන තමයි මූලිකව කතා කරේ. එහිදී ඔබ වහන්සේ ඇත්තටම ප්‍රායෝගික දෙයක් ඉදිරිපත් කරාද, මේ සද්දා වීරිය සති සමාධි ප්‍රඥා, ඒ කියන්නේ මේ පංච ඉන්ද්‍රිය, ඒක හරියට කොහොමද අපි බැලන්ස් කරන්නේ කියලා. සද්දාව ප්‍රඥාවත් එක්ක, විරිය සමාධියත් එක්ක. එතකොට හැබැයි සතිය ඉතුරු වෙනවා. එතකොට සතිය මූලික වෙලා යන ගමනක්ද කියලාත් මට හිතෙනවා සාන්නංශ. මේකේ මම චූටි ප්‍රායෝගික දෙයක් එක්ක ගත්තාම මේ අපි ඉගෙන ගත්ත දෙයක් අපි දැන් අපි ගත්තොත් එහෙම එන්ජින් එකක්, ඉන්ලයින් එන්ජින් එකක් ගත්තොත් සික් සිලින්ඩර්. එතකොට ඒකේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එකක් තියෙනවා. අපි ඕඩර් කරනවා සිලින්ඩර්ස් 1, 2, 3, 4, 5 කියලා සංඛ්‍යාරේඛාවේ. හැබැයි මේක ෆයර් වෙනකොට ඒක එන්ජින් එක බැලන්ස් කරන්න ඕනේ නේ. එතකොට ෆයර් වෙනකොට පළවෙනි එක පත් වුණාම පත් වෙන ඊළඟට පස් වෙන එක එහා පැත්තේ එක. ඊට පස්සේ 3, ඊට පස්සේ 6, ඊට පස්සේ 2, 4. ඒ වගේ ස්වභාවයක් මට මේ දැනුණා ඔබ වහන්සේ මේ ප්‍රායෝගිකව මේ සමබර කිරීමේදී, මේ ඉන්ද්‍රිය සමබර කිරීමේදී. එතකොට අර සතිය මූලික වෙලාම යන ගමනක්ද කියලා මට හිතෙනවා. දැන් සද්ධාව ප්‍රඥාවත් එක්ක, විරිය සමාධියත් එක්ක සතිය තනි වෙනවා, සතිය මැද. එතකොට හැබැයි සතිය මේ දෙක මේ වගේ බැලන්ස් වීමක් බලබල යන ගමනක්ද කියලා මේ
දැනුවත් ඒක අදහසක් හැටියට
ප්‍රකාශ කරන්න හිතුණා.
හොඳයි, මතු කරන කාරණාව සතියෙන් තමයි පෙන්ලා දෙන්නේ. සතිය තියෙන නිසා තමයි දන්නේ දැන් කොයි පැත්තද වැඩි කියලා, කොයි පැත්තද බර, කොයි පැත්තටද බර වෙලා තියෙන්නේ කියලා. හිතන්න දැන් සතිය නැත්තම් අපි ඒක දන්නේ නැහැ. සතිය තියෙන නිසා තමයි දන්නේ දැන් නම් මේ හිතේ එක්ක ශ්‍රද්ධාව වැඩි වෙලා, ප්‍රඥාව අඩු වෙලා. නැත්නම් ශ්‍රද්ධාව අඩු වෙලා නැත්නම් ප්‍රඥාව වැඩි වෙලා. ඒතකොට මේ දෙක අතර තියෙන සම විෂමතාවයන් දැනගන්න නම් සතිය තියෙන්න ඕනේ. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ මොකද්ද මේ සතිමත් බව නම් මහණෙනි අඛණ්ඩව දිගට තබා ගැනීම අවශ්‍යයි. ඒතර මේ සතිය නැති අවස්ථාවක් කියලා එකක් නැහැ. සතිය අඛණ්ඩව තිබුණයි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් අර අනිකුත් ඉන්ද්‍රිය ධර්මයන්ගේ සමබරතාවයක් අවශ්‍යයි. ඒක පෙන්ලා දෙන්නේ සතියෙන් තමයි. ඉතින් හැබැයි සතියෙත් විපරිණාමයක් තියෙනවා. අපි අදත් කතා කළා වගේ සතියෙත් විපරිණාමයක් තියෙනවා. මුලදී අපි තියෙන්නේ නිකන් ඌමනාවෙන්, උත්සාහයෙන්, වීරෙන් පවත්වන සතියක්. පස්සේ ඒක නිකන් නිරායාස සතියක් බවට, සැහැල්ලු සතියක් බවට, රැඳෙන ඉබේ රැඳෙන සතියක් බවට පත්වේවි. ඒකත් තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ වගේ මට්ටමකදී සතිය කොහොමත් තියෙනවා, අලුතෙන් සතිය පවත්වන්න දෙයක් නැහැ. කොහොමත් එයාගේ හිත සතිමත්. ඒ සතිමත් හිතට දැනෙනවා, තේරෙනවා මේ වෙලාවේදී දැන් ඔන්න එක්කෝ වීරය වැඩි, මේ වෙලාවේදී සමාධිය වැඩි, මේ වෙලාවේදී ප්‍රඥාව වැඩි, මේ වෙලාවේදී ශ්‍රද්ධාව වැඩි, එහෙම කියලා මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ සමවිෂමතාවයන් දැනෙන්නේ සතිමත් වුණා නම් තමයි. ඒතර සතියෙන් තමයි පෙන්ලා දෙන්නේ කියලා කියන්න පුළුවන්.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. මේ ස්වාමීන් වහන්ස දැන් අපි මුල් කාලීනව මේක ආයාසයෙන් සිදු කරගෙන යනවනේ. සතිය, වීරිය මේ හැම දෙයක්ම.
හරි.
ඒතර ටිකක් මධ්‍යස්ථ අවධියකදී තරමක් දුරට નિરાයාසයෙන් සිදු වෙනවා. තරමක් දුරට අපි ආයාසයෙන් සිදු කරගෙන යනවා.
හරි.
විසවනස මට දැනගන්න ඕනේ දැන් මේක අවසානයක් තියනවානේ. එතෙන්ද යද්දී දැන් අපි මේ පංචේන්ද්‍රයන්ගෙන් ඇතුළට ගෝචර කරගන්න දේවල් වලින් නැවත නැවත දේවල් හදා ගන්නවානේ. එතකොට ඒක අර નિરાයාසයෙන් වෙනමය කියලා කියන්නේ සිතින් අර උපාද තිතිබංග කියන ක්ෂණයක් ඇතුලේ මේ සිද්ධ වෙන දේ අර දැන් මධ්‍යස්ථව දේදී අපි තප්පරයක් දෙකක් වගේ කාලයකදී අර හටගත්ත දේ පැවතීමේ ස්වභාවය දකිනවා. එතර ස්වාමීන් වහන්සේ අර මං අදහස් කරන අවසාන කොටස ඇතුළේදී ඒ කියන අර මේ පංචේන්ද්‍රයන්ගෙන් අපි ගන්න දේවල් වල උත්පාද තිතිබංග කියන කොටසම සිත ඇතුළෙන්ම හටගෙන සිත ඇතුළෙන් මේක නැති වෙලා යන මට්ටමද මේකේ අවසානය කියලා තමයි දැනගන්න ඕනේ. ඒ කියන්නේ අර එතනින්ම හදන දේ එතනින්ම නැති වෙලා නිරෝධයට බවට පත් වෙලා යනවා. අර එතකොට අවසාන අධිරියට යද්දී සරුංගලයක් අහසේ යනවා. චූටි නූලකින් විතරක් අපි අල්ලගෙන ඉන්නවා. ඒ සරුංගලේ පාවි පාවි තියෙනවා. අවසාන මේක ඉවර කරනම තැන
නූල
තැතැල්ල දානවා වගේ එහෙම සිදුවීමක්ද තියෙනවා.
එහෙම ටිකක් දුරට කියන්න පුළුවන්. දැන් ඔයා කියපු යම් යම් තැන් නිවැරදි කරන්න වෙනවා. දැන් ඊතන මෙහෙම දැන් ඕක සාමාන්‍ය විස්තර කරන සංකත වශයෙන් තේරුම් ගන්නවා කියලා. නිකන් පදාස වශයෙන් හට ගන්නවා. ඒක ටිකක් යම් යම් බමනක විපරිණාමයට ලක් කරනවා. ඊට යම් කාලයක් ගත වෙනවා. ඊට පස්සේ අවසන් වෙනවා. සංකත ලක්ෂණ අඳුන ගන්නවා කියන්නේ උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, දසඤ්ඤ තත්තං අපඤ්ඤායති කියලා නිකන් සංකත වශයෙන් තේරුම් ගන්නවා. හැබැයි පදාසයක් තියෙන. හිතන්න ඔයාට නිකන් වේදනාවක් හම්බ වුණා, දුක් වේදනාවක්. ඒ දුක් වේදනාව හට ගන්න හැටි ඔයාට තේරෙනවා. දුක් වේදනාව පවතිනවා විනාඩි 4ක් 5ක්. ඊට පස්සේ දුක් වේදනාව අවසන් වෙනවා. ඒත් මෙතනත් තියෙනවානේ මේ පටන් ගැනීමක්, වෙනස් වීමක්, අවසන් වීමක්. මේක එක මට්ටමක නුවණක්. හැබැයි තව තව ගැඹුරට යනකොට ඔයාලට තේරෙන්න පුළුවන් මෙතන මේ මෙච්චර දිගට පවතින දුක් වේදනාවක් නැහැ. මෙතන තියෙනවා ඉතා කුඩා දුක් වේදනා සමූහයක්. දැන් ඔතන ඝන සංඥාව තවත් කැඩලා ගිහිල්ලා දුක් වේදනා සමූහයක් මෙතන තියෙන්නේ. මෙතන තියෙන මේ දුක් වේදනා සමූහයේ තියෙන මේ කුඩා කුඩා දුක් වේදනාවක් ක්ෂණ බංගුරයි. පටන් බලනකොට ගිහිල්ලා ඉවරයි. බලනකොට ගිහිල්ලා නිරුද්ධ වීමක් දැන් ඔයාලට තේරෙන්නේ. අපි නිකන් මේක සමස්තයක් වශයෙන් කියනවා මෙතන දුක් වේදනාවක් කියලා. හැබැයි මෙතන තියෙන ඉතාම යහුසුලුව බිඳී යන ඇතිව නැතිව යන දුක් වේදනා සමූහයක්. දැන් එයාට මේ විනාඩි ගණන් තියෙන දුක් වේදනා නැහැ. මේ දුක් වේදනා සමූහයක සමස්ත ප්‍රතිඵලය තමයි අපි මේ තනි දුක් වේදනාවක් කියලා අත්දැකලා තිබුණේ කලින්. දැන් එයාට තේරෙනවා එහෙම නැහැ. මේ ඉතා කුඩා ඉතාම සියුම් දුක් වේදනා සමූහයක් මේ එක එකක් ගත්තොත් ක්ෂණ බංගුරයි. ඇතිව නැතිව යනවා ඉතාම යහුසුලුව. ඉතින් මේකට තමයි සාමාන්‍යයෙන් බලවෝදයබ්බය මට්ටමක් කියන්නේ. ඒතර අර මුලින් තිබිච්ච දැනුමට වඩා බොහොම තීක්ෂණ දැනුමක්, තියුණු දැනුමක් තමයි මෙතෙන්දී තියෙන්නේ. ඉතින් මේ වගේ මට්ටම්වලදී යාට කරන්න දෙයක් කියලා නැහැ. ඉතින් මෙයා මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ සියුම් භාවයේ, තියුණු භාවයේ නිසාමයි දැන් මෙච්චර තියුණු අන්දමකින් මේක වැටහෙන්නේ. නිරුද්ධ වියාමක්, යහුසුලු නිරුද්ධ වියාමක් භංගයක් වැටහෙන්නේ. හිතන දැන් ඕකේ තව පැත්තක් ඔයාට එකතු කරත හැකි. දැන් රහතන් වහන්සේ කෙනෙක්ගේ සාමාන්‍යයෙන් පෙන්නනවා ඒ හට කරපු වීරය, ඒ දරපු උත්සාහය සම්පූර්ණයෙන්ම අවසానයිනේ නේද? ඉනිසත උන්වහන්සේට කියන කතකරණියෝ කියලා. කලයුතු කිස හමාර කරපු යම්සි උත්සාහයක් දරුවා, බ්‍රහ්මචාරියක් රැක්කා, සීලයක් ආරක්ෂා කළා, භාවනාවක් කළා නේද? මේ ඔක්කොම කළා කුමක් පිණිසද? මේ හිත සම්පූර්ණයෙන්ම කෙලෙසුන්ගෙන් නිදහස් කරගන්න. දැන් කතකරණියෝ කලයුතු කිස හමාරයි. ඒ වගේමයි තවත් පැත්තකින් පෙන්නවා. දැන් මේ මොකද්ද බ්‍රහ්මචර්යයේ පරිේෂණ පටිප්පස්සද්ධා, මේ කරපු බ්‍රහ්මචර්ය පරිේෂණය නැත්නම් මේ දරපු උත්සාහය දැන් නිකන් සහනයකට පත් වෙලා සැහැල්ලුවකට ලක් වෙලා ආයි දඟලන්න දෙයක් නැහැ. මෙච්ච දේ කළාම ආරයි. ඉතින් ඒ වගේ පැතිවලින් හරි ලස්සනට විස්තර කරනවා. අපි අර මුලදී අධික වීරයක් දැරීම, මැදදී ඒක අඛණ්ඩව අරගෙන යාම, ඊට පස්සේ මේ මැද හරියේදී අපි ඒව ගානට සමබර කිරීම, අවසානයේදී සමතේටපත් වීම. හරි, අපි 9 වෙනකන් කතා කරලා තිනවා. මම හිතනවා තව වෙන ප්‍රශ්නයක් නේද? තියෙනවද ප්‍රශ්නයක්? අපි එහෙනම් නිරංජ ඔයාගේ පැත්තේ වෙන ප්‍රශ්න නැත්තම් අපිට අවසන් කරන්න කාලය ඇවිල්ලා තියෙනවා.
අවසරයි ස්වාමින් වහන්සේ, මේ පැත්තෙන් නැහැ.
හරි. හොඳයි. එහෙනම් අප අද දවසේත් ඉතින් අපි සියලු දෙනා එකතු වෙලා ධර්ම සාකච්ඡාව නිරත වුණා. ඉතින් මම ආරාධනා කරනවා පීනන්ද සාමින් වහන්සේට පුණ්‍ය ආනුමෝදනා පැවැත්වලා සාකච්ඡාව අවසන් කරන්න කියලා.
අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ, අනිකුත් ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි. අද සෙනසුරාදා දවසේ නිස්සරණ වණේ සිදු කරන ධර්ම සාකච්ඡාවේ නිමාවයි මේ සනිටුහන් වුණේ. ඒ අනුව අද දවසෙත් අපගේ ගෞරවනීය චන්දරතන ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් දීඝනිකායේ පාතික වර්ගයේ සඳහන් සංගීති සූත්‍රයේ මුල් කරගෙන වටිනා ධර්ම සාකච්ඡාවක් සිදු කළා. අප හැම දිනාටම බොහෝ ධර්මඥානයක් වගේම ප්‍රතිපදාවට ගලපා ගන්න ආකාරය ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉතා හොඳින් පහදා දුන්නා. ඉතින් මේ අවස්ථාවේ ධර්ම දේශනාමේ වශයෙන්, ධර්ම සාකච්ඡාමේ වශයෙන් රස කරගත්තා වූ සීල පුණ්‍ය ධර්මයන් අපි අපිට වගේම දෙවියන් ඥාතීන්ටත් මේ විදිහට අනුමෝදන් කරමු. ප්‍රථමයෙන් අපිට මේ අවස්ථාව ලබා දුන්, අපිට ධර්මඥානය ලබා දුන් ගෞරවනීය චන්දරතන ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්තා. පුණ්‍යානුමෝදනාවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ නිදුක්කෙත්වා, නිරෝගීත්වා, සුවපත්ත්වා, කායික මානික සුවපත් භාවයේ සැලසේවා. උතුම් ධර්මාබෝධයේ පිණිසම මේ පිනත් උපකාර වේවා. සාදු සාදු. අනිකුත් ස්වාමීන් වහන්සේලාටත් උපාසක පින්නතුන්ටත් මේ පින අනුමෝදන් වෙත්තා. ස්වාමීන් වහන්සේලාත් උපාසක පින්නතුනුත් මේ පුණ්‍ය අනුමෝදනයෙන් සුවපත් වේවා, සපවත් වේවා, නිවනින් සැනසීම ලබත්වා.